පීතට දැනට කතා කරගෙන ගියේ චතුර්ථ විභක්තියට එනකන් නේද? ඒ වෙනකන් කතා කරගෙන ගියේවා දැන් ගිහින් බලන්න ඉතින් නේද? ඒ වගේ මොනවා හෝ ගැටලුවක් තිබුණා ඒ කලින් කරපු ඒ වගේ විනාඩි දෙකකින් අහලා ඉවර කරන්න බලන්න විනාඩි දෙකකින් දෙකකින් විතර මේ වෙනකන් බලපු ඒ වගේ මොනවා හෝ ගැටලුවක් තිබුණා නම් කලින් දවස්වල අවතරේ මේකදී ඇත්තරම ඒ ව්‍යාකරණයේදී විස්තර කරන්නේ යහපත් ලැබීමක් කියන එකයි. සම්මා ප්‍රදීයති කියලා විස්තර කරන්නේ. කියන්නේ යහපත් මනා ලැබීමක් ලබන කෙනා තමයි චතුර්ථියෙන් හඟවන්නේ. ඒ නිසා තමයි මව දරුවාට පහර දෙයි. එහෙම නැත්නම් අපි ඒක අම්මා දරුවාට පහර දෙන එක පැත්තකින් තියන සොරා මිනිසාට පහර දෙයි කියලා ගන්නවා. තේරුණාද? දැන් පහර දෙයි කියන වචනේ පාලි භාෂාවෙන් තනි ක්‍රියාපදයක් තියෙනවා පහරති කියලා. පහරති. ඒ පහරති කියන ක්‍රියාපදයේ යෙදුවොත් එහෙම මම එදා ඔය උදාහරණයම කිව්වා. එතකොට අපි සිංහලෙන් ඕකේ වුණාට පරිවර්තනය කරන්නේ පහර දෙනවා කියලා නේ. ඒ වුණාට පාලි භාෂාවේදී ඕක තනි වචනයකින් පහරති කියලා කිව්වොත් ඒ පහර දීමේ ක්‍රියාවට ලක් වෙන කෙනා ඒකට යටත් වෙනවා. ඒ නිසා දුතියාවෙන් තියන්නේ. හැබැයි පහරන් දේති කියලා කිව්වොත් ඒ දීම් අර්ථයේ ධාතුවක් කෙලවරේ තියෙන නිසා ඒ ප්‍රහාරේ ලබන කෙනාව දුතියාවෙන් තියෙනවා. ප්‍රහාරය කියන පදේ දුතියාවෙන් තියෙනවා. ප්‍රහාරය ලබන කෙනාව චතුර්ථයෙන් තියෙනවා. ඇත්තරම මේකෙදී ඔයගෙන ඒ නිසා තමයි කියන්නේ මේ පංච චතුර්ථයෙන් ඇත්තරම කියවෙන්නේ. ප්‍රධාන වශයෙන් අපි සලකා ගත්තම ප්‍රධාන අර්ථය තමයි දීමක් ලබන කෙනා. බුද්ධ දේශනාවේ බහුලව යෙදෙන්නේ දීමක් ලබන කෙනා හඟවන. ඒ නිසා තමයි සම්පදානේ චතුත්ති කියලා සූත්‍රයකින් තමයි ව්‍යාකරණයේදී 얘ගෙන විස්තර කරන්නේ. එතකොට සම්ප්‍රදාන අර්ථය කියලා කියන ඒක විස්තර කරන්නේ දීමක් ලබන තැනත්තා. දැනට සරලව එහෙම මතක තියාගත්තම ඇති. ඊට පස්සේ දැන් දැනට අපිට අවශ්‍ය වෙන ප්‍රධාන යෙදීම් ටික තමයි අපි කතා කරගෙන ගියේ. ඊට අමතර යෙදීමක් හදිසියේ අපිට භාෂාවතරණේ පළවෙනි පොතේදී ලැබුණොත් මම එතනදී කියනවා මේකත් යෙදෙන චතුර්ථයෙන් මේ අර්ථය ගන්න කියලා. එහෙම ඉන්නේ නැති වෙයි ගොඩක් කාලවලට අපිට මේ ප්‍රධාන යෙදීම් ටික අපි අතරම කතා කරලා. එහෙම යෙදීම් කිපයක් එන්න පුළුවන් ဒုတိယාවේදී. ဒုတိယාවේදී එහෙම තව යෙදීමක් එනවා ප්‍රයෝජ්‍ය ක්‍රියාවලදී. ဒုတိယාවේ යෙදෙන අවස්ථාවක් ප්‍රයෝජ්‍ය ක්‍රියා කියනවා දැන් කිව්වට තීරෙන්නේ නැහැ. මේ වෙන කෙනෙක් ලව්වා කරවීමක් ගැන හඟවන තැනක ဒုတိယාවේ යෙදෙනවා. ඒ වගේන මම කියන්න ගියේ නැත්තේ ඒ තැනක ඒක කිව්වට තීරමන්නේ නැහැ දැන්. මොකද්ද මේක කියන එක විස්තර කරන්න ඇතරම දෙනීම තාම පටන් ගත්තේවත් නැතුව නේද? දැන් විභක්ති ගැන යන්තම් දැනගෙන ගියා විතරයි. පාලි භාෂාව ලොකුවට ඉගෙන ගන්න පටන් ගත්තා නෙවෙයි. තාම අර මූලික හැඳින්වීම විතරයි කරගෙන යන්නේ. භාෂාව ගැන ලොකු දැනීමක් තාම නැහෙනේ. ඒ නිසා අපි එතෙන් ආවම ඒ ගැන මම කියන්නම්. හරි. මේකෙත් චතුර්ථියෙත් වැඩි විස්තර අපි පස්සේ දීර්ඝව කතා කරනවා සුදුසු අවස්ථාවේදී. ඒ කියන්නේ කලාතුරකින් යෙදෙන අවස්ථාව තියෙනවා. සිංහලෙත් ඒ විදිහටම තියෙනවා. ප්‍රධාන යෙදීමට අමතරව ඒ ව්‍යාකරණයේ යෙදීම ඒ ප්‍රධාන විභක්තියක හෝ වෙනත් ප්‍රයෝගයක හෝ ප්‍රධාන යෙදීමට අමතරව යෙදෙන අවස්ථා තියෙනවා. ඒතෙන් ගැන බහුලව යෙදෙන්නේ නැති නිසා ඒතෙන් මුල් අවස්ථාවේ කියවෙන්නේ නැහැ. ඊට පස්සේ උදාහරණ සමහර දැන් සූත්‍ර එහෙම රචනා කරලා තියෙනවා ව්‍යාකරණ සූත්‍ර. ඇත්තරම එකම එක පදයයි සමහර විට මුළු ත්‍රිපිටකයේම ඒ සූත්‍රය නිසා හැදෙන්නේ. මේ ත්‍රිපිටකයේම එක තැනයි එහෙම පදේ ඒ එකම පදයයි හැදෙන්නේ. සමහරට පද ගොඩක් හැදෙන්නේ නැහැ. ඒ වගේ තැනු සමහරේ විශේෂ යෙදීම් විදිහට පෙන්වලා තියෙනවා. මේක නිසා ඉතින් අපි ඒතෙන් මුලින්ම කතා කරන්න ගියොත් කරදරයිනේ. ඒ නිසා අපි අර බහුලව යෙදෙන රීති ටික අපි ඉස්සෙල්ලා දැනගන්නවා. ඒක දැනගත්තම ඉතිරි දේවල් තේරුම් ගන්න ලේසියි. අපි එහෙමනම් දැන් පංචමියත් කතා කරගෙන යමු නේද? අපි අපි අද බලමු පංචමී චට්ටි දෙකවත් කතා කරලා ඊට පස්සේ අර අභ්‍යාස නිවි පාඨ මංජරී පොඩ්ඩක් කියවගෙන යන්න ඉතින් ටික. ඔකේ
කන්නේ අපි මේ පංචමී දෙකෙන් මේ නමස්කාරය ලබන්නත් අපි කියන්නේ කියන්නේ කිව්වේ. ඔව්. ඒක තමයි මම බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්නේ කිව්වම
නමස්කාරය ලැබීම කියන එකේ ඇත්තටම තන නමෝ යෝගයේ චතුත්ති කියලා කියුවේ. නමෝ යෝගය කියලා කියන්නේ නමෝ කියන පදෙත් එක්ක කියන එකයි. නමෝ කියන පදෙත් එක්ක.
තීනලෙන් අපි ලියාගෙන තියෙන්නේ නමස්කාරය ලබන්නා චතුත්ති.
හරි. ඒක නමෝ යෝගයේ තමයි. නමෝ යෝගයේ නමෝ පදය සමග කියලා වරහන් ඇතුලේ වගේ දාගන්න.
මේ සාර වාක්‍ය මෙතන කියන්නේ නැහැනේ.
නමස්සති කියන ක්‍රියාපදයේ ගත්තොත් එහෙම ඒකෙදි නමස්කාරය ලැබන කිනා ဒုတိයාවෙන් ඉන්නේ.
ආ එහෙම.
බික්කු බුද්ධං නමස්සති කිව්වත් හරියයි. ඒක හරි. අපි එහෙනම් පංචමිය ගැන කතා කරගෙන යමු නේද? දැන් සිංහලෙන් අහලා තියෙනවද පංචමී විභක්තිය කියලා එකක් ගැන? සිංහලෙන් අපි ඔකට කියන නම අපාදාන. අපාදාන අර්ථයේ අපදාන හිම නෙවෙයි. අපදාන කියලා කියන්නේ මොකද්ද? අපදානය කියලා කියන්නේ කෙනෙක් ඔය චරිත අපදාන කියලා කියන්නේ. ඒක අපදාන. මෙතනදී මේ කියන්නේ අපාදාන. අපාදානී පංචමී කියලායි කියන්නේ. ඒ කියන්නේ පංචමී විභක්තිය යෙදෙන ප්‍රධාන අර්ථය තමයි අපාදානය. ඒ කියන්නේ යම් තැනකින් වෙන් වෙනවද ඒ අර්ථය. පංචමී විභක්තිය කියලා ලියාගෙන අපි ඒකේ පද ඉක්මනට හදාගමු ඉස්සෙල්ලා. මේ විකල්ප අවස්ථා පද හැදෙන විකල්ප අවස්ථා ක්‍රමාවකින් වෙන් කරනවා. නැත්තම් විලා යන නිසා. විභක්ති ප්‍රත්‍ය දෙක ස්මා සහ බහුවචනේ හි.
මේ විකල්පය මම මෙතන එන්නේ කොහමද?
මුලින්ම විභක්ති ප්‍රත්‍ය දෙක තියෙනවා ස්මා සහ හි කියලා. ඒක වචනයේ ස්මා, බහුවචනයේ හි කියලා. එතකොට මේ ස්මා කියන විභක්තියට ආදේශ නොවි පදේකුත් හැදෙනවා. ඒ වගේම ස්මා විභක්තියට උම්හා කියලා ආදේශයක් විලත් පදයක් හැදෙනවා. ස්මා කියන විභක්ති ප්‍රත්‍යයට ආ කියන ආදේශයක් විලත් පදයක් හැදෙනවා. එතකොට ඒ වින වෙනම හැදෙන පද තුන තමයි අන්තිමට බුද්ධස්මා, බුද්ධම්හා, බුද්ධා කියලා කියන්නේ. පැහැදිලි නේ? එතකොට අපි යෝග කියන පිළිවෙල සමහර විට අනිත් පැත්තට කියන්නේ බුද්ධා, බුද්ධම්හා, බුද්ධස්මා කියලා. තවන්ට පාඩම් දින පිළිවෙලකට ලියා ගන්න. පදේ හැදෙන විදිය විතරක් දැනගත්තම ඇති. දැන් ව්‍යංජනයකින් පටන් ගන්න විභක්ති ප්‍රත්‍යයක් આવොත් වෙනසක් කරන්න දෙයක් නැහැ. උතර නම් නේද? කෙලින්ම ඒ ප්‍රත්‍ය එකතු කරනවා. ස්මා කියන ආපුවම බුද්ධ කියන එකට ස්මා එකතු වුණා. බුද්ධස්මා. හරි ලේසි. බහුවචනයේ හි කියන විභක්ති ප්‍රත්‍ය තියෙන්නේ. එදත් මං කිව්වත් හතියාව ගැන කියද්දි හි කියන විභක්ති ප්‍රත්‍ය පිටිපස්සෙන් තියද්දි අයන්නෙන් ඉවර වෙන නාම ප්‍රകൃතියක නම් ඒ කෙලවරේ තියෙන ප්‍රകൃතියේ තියෙන අයන්න ඒ යන්නක් බවට පත් වෙනවා. බුද්ධ කියන තැන තියෙන අයන්න ඒ යන්නක් වෙලා එතකොට පදේ හැදෙනවා බුද්ධේහි කියලා. හි වෙනවට ඇතැම් වෙලාවක විකල්පයෙන් බි කියලා ආදේශයක් වෙනවා. එතකොට බුද්ධේබි කියලා පදේකුත් හැදෙනවා. පැහැදිලිද? ඒ දෙක කලිනුත් අපි ඒක ආදේශයක්. අයන්නට වෙන ආදේශයක්. ඒ යන්න. හි කියන විභක්ති ප්‍රත්‍යයට කලින්. ඒක අයන්නෙන් ඉවර වෙන නාම ප්‍රകൃති වලදී යොක වෙන්නේ. හරිනේ. හරි ඇති එහෙම. ඊට පස්සේ දැන් පංචමී විභක්තිය යෙදෙන අවස්ථා ගැන බොහොම කෙටියෙන් ඉක්මනට ලියාගෙන යමු.
විනස් විදියට යෙදෙන ඇතැම් තැන් තියෙන පුළුවන්.
එතකොට එහෙමනම් ප්‍රධාන යෙදීම පළවෙනි යෙදීම විදියට අපි ලියාගමු. පංචමී විභක්තිය පළවෙනි යෙදීම යම් තැනකින් යමක් හෝ යමෙක් ඉවත් වේද, එහෙම නැත්නම් පහ වෙනවා කියලා කියන්නේ නේද? බහැර වෙනවා කියන අර්ථය. බහැර වේද? ඒ ස්ථානය පංචමියෙන් යෙදේ. ඒ ස්ථානය කියලා ලියාගත්තා නම් ඇති ඉතින් පංචමිය යෙදෙන තැන්නේ අපි කතා කරගෙන යන්නේ නේද? හරි, ඒ ස්ථානය. හරි, උදාහරණයක් සිංහලෙන් අපි කියනවා නම් සොරා කැලෑවෙන් ගමට එයි. සොරා කැලෑවෙන් එහෙම නැත්නම් වනයෙන් කියලා අපි ලියගමු. සොරා වනයෙන් ගමට එයි. දැන් එතකොට ක්‍රියාපදේ මොකක්ද?
එනවා.
ඔව් එනවා. එන්නේ කොතනින් වෙන් වෙලාද? කොතනින් ඉවත් වෙලාද?
කැලෑවෙන්.
එහෙමනම් අන්න ඒ ඉවත්ුනේ කොතනින්ද? ඒ තැන අපි තියන්නේ පංචමියෙන්. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. ඉවත්ුන තැනයි අපි පංචමියෙන් තියන්නේ. අපි ඒක ඒකට පාලියෙන් ලියා ගන්නවා. සොරා කියන වචනේ යටින් චෝරෝ පාලියෙන්. දැන් ඕකේ ඊට පස්සේ දැන් අපි වෙන් කරගන්න ඕන සිංහල පදේ. දැන් මේක දිහා බලන්නේ. සිංහල වාක්‍ය දිහා බලා ගන්නවා. සොරා කැලෑවෙන් වනයෙන් ගමට එයි කියලායි තියෙන්නේ. එතකොට අපි ප්‍රශ්නයක් අහනවා. එනවා කියන එක දැන් ඔහුගේ ක්‍රියාව මොකද්ද? ක්‍රියාපදේ රතනානන්දයස්ම. ගමට එයි. දැන් පාලි වචනේ බලන්නේ සිංහල වචනේ. සිංහල වාක්‍ය. හරි. එයි කියන්නේ ක්‍රියාපදේ එහෙම. පැහැදිලිනේ. ඒක වචන ක්‍රියාපදයක්. ප්‍රථම පුරුෂ ඒක වචනයි. වර්තමාන කාලේ. එතකොට අපි ප්‍රශ්නයක් අහනවා එන්නේ කවුද? එන්නේ කවුද? සොරා. එහෙමනම් අන්න කත්‍රූපදී. දැන් කත්‍රූකාරක වාක්‍ය විතරයි අපි දැන් කතා කරන් යන්නේ. එහෙමනම් කත්‍රූකාරක වාක්‍යයේ ක කත්‍රූපදේමයි යුක්ත වෙලා තියෙන්නේ. එහෙමනම් අපි ඒ පදේ තමයි මොන විභක්තියෙන්ද තියන්න ඕන? ප්‍රථමාවේ. එතකොට එන්නේ කවුද? ඒකේ නාව අපි ප්‍රථමාවෙන් තිබ්බා. කවුද ඉන්නේ? හොරා. හොරා කියන පදේ පාලියෙන් සොරා කියන පදයට කියන්නේ චෝර කියලා. චෝර අයන්නින් ඉවර වෙන පදයක්. චෝර. එතකොට ඒකේ ප්‍රථම විභක්ති ඒකවචන පදේ ගන්නවා. සොරා කියද්දි චෝරෝ. ඕ යන්නින් ඉවර වෙනවා කියලා අපි කිව්වනේ නේද? හරි. ඊට පස්සේ එන්නේ ඊට පස්සේ කොතන ඉඳන්ද? කොතනින් වෙන් වෙලාද? ඒ පදේ අපි තියනවා පංචමියෙන්. වනම් ආ කැලෑවෙන්. පැහැදිලිනේ. එතකොට අපි පංචමී පදේ අඳුනගන්න අහන ප්‍රශ්නේ තමයි සොරා එන්නේ කොතනින්ද? තේරුණාද? කොතනින්ද කියන ප්‍රශ්නේ අපි අහපුවාම ඒකට එන උත්තරේ තමයි පංචමියෙන් දාන්නේ. අපි ඒක ඕනනම් පොඩි සටහනක් ලියාගන්න. වෙන්වීමක් හඟවන වාක්‍යක. වෙන්වීමක් හඟවන වාක්‍යක. පංචමී පදය සොයා ගන්නා ක්‍රමය. මුලින්ම කත්‍රූපදය. කත්‍රූපදය එකතු කිරීම. ඊට පස්සේ කොතැනින්. කොතැනින් එකතු කිරීම. ක්‍රියාපදය. ක්‍රියාපදය ඊට පස්සේ දයන්නක්. ක්‍රියාපදය ඊට පස්සේ දයන්න. ඊට පස්සේ ප්‍රශ්නාර්ථ ලකුණු. එහෙමනම් දැන් ඕකට දාලා බලන්න කලින් වාක්‍ය.
කොතනින් එයිද?
එයිද අන්න ප්‍රශ්නේ. සොරා කොතනින් එයිද? එහෙමනම් උත්තරේ
කැලෑවෙන්.
අන්න මේ පදේ තමයි එහෙනම් පංචමී පදේ. තේරුණා නේ? හරි. ඔය ටික එතකොට මතක තියාගන්න. හරි. එහෙමනම් තව උදාහරණයක් අපි ඉක්මනට ලියන්න ඕනේ. මේක කියමු බලන්න. මිනිසා ගෙදරින් ගමට නෙමෙයි අපි නගරයට කියලා ගමුනේ. මිනිසා ගෙදරින් නගරයට යයි. යයි. එතකොට ඕකේ ක්‍රියාපදේ මොකද්ද?
යයි.
එතකොට යයි කියලා කියන්නේ ප්‍රථම පුරුෂ ඒකවචන පදයක්. එහෙමනම් ක්‍රියාපදේ කොහොමද තියන්නේ? යයි කියන එක පාලියෙන් කොහොමද කියන්නේ? අපි කියමු බලන්න. විනේ විසුද්ධිය පුළුවන්. ගච්ඡති. යයි කියන්නේ එතකොට ගච්ඡති. එතකොට මිනිස් යන්නේ කවුද? උක්ත පදේ අපි හොයා ගන්නවා. යන්නේ කවුද? කත්‍රුව හොයා ගන්නවා. සිරිවංශ අයස්ම මිනිසා. එතකොට මේ පදේ තියන්න ඕන මොන විභක්තියෙන්ද කියමු බලන්න ඒක?
මනුස්සෝ.
එතකොට අපි බලනවා දැන් අපි ဒုတိයව ගැන කතා කරද්දි කිව්වා යන්නේ යම් තැනකටද ඒ තැන අපි තියනවා කිව්වා මොන විභක්තියෙන්ද? යන තැන. යන්නේ යම් තැනකටද ඒ තැන ဒုတိයාවේ. එහෙමනම් මේකේ යන්නේ කොහෙටද?
නගරේට.
ඒ පදේ එහෙමනම් ඉනසිරියස් මා කියමු බලන්න එහෙමනම් නගරයට කියලා කියන්නේ කොහොමද?
නගර.
එතකොට යන්නේ කොතනින්ද? අපි ඊට පස්සේ අර පංචමී පදේ හොයාගන්න ප්‍රශ්නේ දැන් නම් අහන්න දෙයක් නෑ. එකයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒක පංචමීයෙන් එතකොට. නේද? මේක පංචමී පදයක් තියෙනවා. මිනිසා කොතනින් යයිද කියලා ප්‍රශ්නයක් අහනවා. කොතනින්ද යන්නේ? ගෙදරින්. එහෙමනම් ගෙදර කියන පදේ පංචමී. එහෙමනම් ගර කියලා පදෙත් ගෙදරට කියන්න පුළුවන්. ගේහ කියන පදෙත් කියන්න පුළුවන්. අපි ගේහ කියන පදේ ගමු. කොහොමද එතකොට පංචමීෙන් කියන්නේ? කියන්න බලන්න එහෙමනම්. ගේහ. ඔව්. ගේහ. පැදිරින්. ඒ පද තුනෙන් කොහොම හරි දා කියනවා. පැදිරි නේද එහෙම? හරි. ඊට පස්සේ එහෙමනම් දැන් තව එක පංචමී විභක්තිය යෙදෙන අවස්ථාවක් කතා කරමු ඉක්මනට. ඔය සාමාන්‍යයෙන් කෙරෙන් කියන පදේ තමයි පංචමීදී කෙරෙන් කියන නිපාත පදේ අපි සිංහලයේදී යොදා ගන්නවා පංචමී අර්ථය හඳුන්වන්න. gederin කියනවට වඩා අපි දමකෝ කැලෑ වෙන්නනවා කියලා කැලෑව කෙරෙන් කියලා යොදනවා. ඒ හඳුනා ගන්න යොදන එකක්. ඇත්තටම සිංහල අපි භාවිතයේදී ඔය කෙරෙන් කියන එක යොදන්නේ නැහැ. අපි ඒකටත් කියන්නේ gederin කැලෑවෙන් කියලා. ඕක ගොඩාක් පැටරෙන්න පුළුවන් තතියාවත් එක්ක, කරණයත් එක්ක ඇතරම. තතියාවට නෙවෙයි, තතියාවේ ප්‍රයෝගයක් වෙන කරණයත් එක්ක. ඒකේ අපි උදාහරණ බලද්දී සිංහල වාක්‍යම විතරක් නෙවෙයි බලන්න ඕන. ඒකෙන් මතුවෙන අර්ථය බලන්න ඕන. වචනෙන් නෙවෙයි. වචන අර්ථය විතරක් නෙවෙයි. වචනය විතරක් නෙවෙයි, වචනෙන් එන අර්ථයත් බලන්න ඕන. උදාහරණයක් විදියට අපි කියනවා මිනිසා පොරොවෙන් ගස කපයි කියලා. පොරොවෙන් කියපුවාම ඇත්තටම පොරොවෙන් ගස කපයි කියද්දි ඕකෙන් පොරොවෙන් ඉවත් වීමක් ගැන කියවෙන්නේ නැහැ. පොරොවෙන් මොකුත් ඉවත් වෙන්නේ නැහැ. පොරොවෙන් පොඩි පොඩි කෑලි කැඩෙන්න පුළුවන් මේ ගහ කපද්දි. ඒක වෙන කතාවක්. මෙතන එහෙම අර්ථයක් නෙවෙයි කියන්නේ. තේරුණා නේද? පොරොවෙන් ඉවත් වීමක් ගැන කියවෙන්නේ නැහැ. පොරොව උපකාරයෙන් කියන අර්ථය තියෙන්නේ. ඒ නිසා සිංහලෙන් එහෙම පදයක් දැක්කොත් අපි බලන්න ඕන පොරොවෙන් කියලා කියද්දි එතන කියවෙන්නේ උපකාරයෙන් කියන අර්ථයක්. උපකාර කරගෙන. එතකොට එන්න ඕන කරණ අර්ථයක්. කරණ අර්ථේ තතියා පදයක් එන්නේ. පැහැදිලි. එතකොට වෙන්වීමක් ගැන කියවෙන තැනක අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. වාක්‍ය දිහා බලලා තමයි තේරුම් ගන්න ඕන. දැන් පාලි පාඨයක් සිංහලට හරවන එක ලේසි. ඇයි පාලි එකේ ওই ප්‍රශ්නේ එන්නේ නැහැ අපිට? වචන පාලි පාඨේ දැක්කම තතියා පදෙයි පංචමී පදෙයි ඒක වචනේදී එකයි. බහුවචනේදී නම් වෙනස්. ඒ බහුවචනේදී නම් එකයි. බහුවචනේදී ඒත් අපි අර්ථයෙන් අපිට ඒක හොයාගන්න පුළුවන්. වාක්‍යයේ අර්ථ වලින් අපි ඉස්සරහට වාක්‍ය ගැන විස්තර කතා කරද්දී ඒක දැනගන්න පුළුවන්. ඉස්සරහට අපි ඒ ගැන කතා කරද්දී ওই ප්‍රශ්න ලියනවා.
හරි. තනමඩාර ලියන්න පුළුවන් නේ ගණන්.
ඔව් කැමති එකක් දාලා ලියුවේ ඒක.
එහෙම හැදෙන්නේ ඔබ සංකේත පද තුනක් කියන්නේ.
හැදෙලා තියෙන ඉතින් බුද්ධ දේශනාවේ ওই ක්‍රම තුනටම තියෙනවා. බුද්ධ දේශනාවේ පංචමී විභක්තිය හඳුන්වන්න ඔය විකල්ප පද තුනම යෙදিলা තියෙනවා. ඒක තමයි හේතුව. ඉතින් වෙන ඉතින් කියන්න දෙයක් නැහැ. බුද්ධ දේශනාව තියෙන විදිහටනේ ව්‍යාකරණයේ සැකසෙන්නේ. ඒ බුද්ධ දේශනාවේ අර්ථ ගන්න තැන් තැනක බුද්ධා කියන ඒ වගේ පදත් හැදිලා තියෙනවා. ඉතින් ඒක නැත්තම් ဒုတိයාවෙත් තියෙනවා නේද? ဒုတိයාවෙ නෙමෙයි ප්‍රථමාවෙත් තියෙනවා. ඒ තැනකත් පැටලෙන්න පුළුවන්. ප්‍රථම බහුවචන පදෙත් එක්ක. ඒ වුණාට එහෙම පැටලෙන්නේ නැහැ. වාක්‍යයක යෙදුනම දැන් තනියෙන් පදේ දැක්කොත් පැටලුණාට වාක්‍යයක යෙදෙද්දී ඔක පැටලෙන්නේ නැහැ. වාක්‍යයේ අර්ථය නැත්තම් Tamanට තේරෙනවා මේකේ අර්ථය මෙහෙම ගන්න බෑ මේක වැරදි කියලා. අපි ඒව ඉස්සරහට කතා කරමුකෝ විභක්ති ටික බලන් ගිහිල්ලා. හරි. ඊළඟ දෙවෙනි යෙදීම ප්‍රධාන තව යෙදීමක් තියෙනවා. යමෙකු කෙරෙන් බිය වේද? යමෙකු කෙරෙන් බිය වේද? යමෙකු වෙන්නත් පුළුවන් යමක් වෙන්නත් පුළුවන් ඈ යමෙකු කෙරෙන් යමක් කියලා වරහන් ඇතුලේ දාගන්න යමක් හෝ යමෙක් කෙරෙන් බිය වේද ඒ කෙනා හෝ දෙය දොට පංචමී තේරුණාද සිංහලින් වාක්‍යයක් කියනවා නම් දරුවා යක්ෂයාගෙන් බිය වෙයි යක්ෂයා කෙරෙන් බිය වෙයි ඕන යකෙක් දැකලා ළමේ බය නේද යක්ෂයාගෙන් බිය වෙයි එතකොට ඒකම අපිට කියන්න පුළුවන් සොරාගෙන් බිය වෙයි සිංහලින් අපි කියන්නේ සොරාගෙන් බිය වෙනවා අපි හැබැයි සිංහලේදී කියද්දි කියන්නේ ගෙන් කියන වචනයට වඩා සොරාට බිය වුණා කියලා නේ ළමයා හොරාට බය වුණා ළමයා යකෙකුට බය වුණා කියලා එහෙනම් පාලි භාෂාවේ ඔක බය වෙන කෙනාව තියන්නේ පංචමී විභක්තිය තේරුණාද ඒක පාලි භාෂාවේ තින් යෙදෙන රීතියක් අපිට භාෂා දෙකක් 100ට 100ක් කොහොමවත් ගලපන්න බැහැනේ ඒ යෙදීම් වෙනස් ඒක නිසා මෙතනදී අපි ගන්න ඕන ඒ බිය වෙන බිය වෙන්නේ කාටද ඒ කෙනාව පංචමීෙන් තියන්නේ තේරුණාද උදාහරණයක් මේ තියෙන එකම පිළියාගමු දරුවා සොරා කෙරෙන් බිය වේ දරුවා සොරා කෙරෙන් බිය වේ දොට සොරා කෙරෙන් කියන පදේ අපි පංචමීන් තියන්නේ ධාරකෝ කියන පදේ මේකේ උක්ත කර්තෘ පදේ දරුවා අපි ඒක ධාරකෝ කියලා ලියා ගන්නවා සොරා කෙරෙන් කියන පදේ චෝරස්මා එහෙම නැත්නම් චෝරම්හා එහෙම නැත්නම් චෝරා කැමති විදිහට ලියා ගන්න පුළුවන් ඒ වුණාට ඕකේ අපි අර චෝරා ඒ විදිහේ පදයක් ලියා ගන්නවට වඩා ඉතිරි පද දෙකකින් එකක් ලියා ගන්න එක පැහැදිලි අපි වාක්‍යයක් පරිවර්තනය කරදි හේතුව නැත්නම් ඔතන විභක්තිය ටික පැටලෙන්න පුළුවන් වෙන විභක්තියක තියෙන නිසා චෝරා කියන තේරුණාද අපි දැනට ඒ වුණාට ඒ තුනම ලියලා හුරු වෙන එක හොඳයි. එතකොට භායති දියවේ කියන්නේ භායති දියවේ.
ආයස්මා
කියලා කියන එක ඒක වෙන නාම පදයක්. වෙනම ඒක ආයස් මන්තු කියන පදයක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු.
ඇයි නම් කියන ප්‍රථමාවෙ?
ආයස්මා කියන්නේ පංචමී පදයක් නෙවෙයි.
ඔව් නෑ නම් කියන ප්‍රථමාවෙන්.
ඒකේ ආයස්මා කියන්නේ නම් කිරීමක් නෙවෙයි. නම් කිරීමක් නෙවෙයි ආයස්මා කියන්නේ. ප්‍රථම ඒකවචන පදයක්. ආයස් මන්තු කියන පදේ ප්‍රථම ඒකවචන පදේ. ආයු මන්තු කියලා පදේ හැදිලා තින් දැන් ගොඩක් ආයුෂ්මතුන් කියලා පාවිච්චි කරාට ඒකේ තේරුම දන්නේ නැහැ නේද? ආයු මන්තු ආයුෂ ඇත්තා කියන එකයි ඒකේ අර්ථය. ආයු මන්තු. ඒක තමයි පදේ පොඩ්ඩක් වෙනස් වෙනවා. ආයස් මන්තු කියලා පදේ තියෙනවා. හරි. ඒ කියන්නේ අර ගෞරවාර්ථයෙන් කෙනෙකුට කතා කරන වචනයක්. ආවුසෝ කියලා පදේකුත් තියෙනවා. ඒකේ වුණාට බාල කෙනෙකුට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් ආයස්මා කියන පදේ බාල කෙනෙකුට නෙවෙයි පොදුයි පාවිච්චි කරන වචනය. ඒ වුණාට දැන් අපි පාවිච්චි කරන්නේ බාල ස්වාමීන් වහන්සේලාට. එතන සිංහලයේ ওই දෙකටම තියෙන එක වචනයක්. ආවුසෝ කියන පදේටයි ආයස්මා කියන පදේටයි දෙකටම සිංහලයේ තියෙන එක පරිවර්තනයක් කියලා තමයි අපි කියන්නේ. ආවුසෝ කියන එකට කියලා වෙනම පදයක් නැහැ. හැබැයි පාලියේදී නම් ඒ දෙකක් ආවුසෝ වාදයෙන් බාල කෙනෙකුට ඇරෙන්න වැඩි හිටියෙක් කතා කරන්න බෑ. කතා කරොත් ආපත්‍ති. භාග්‍යතුන් වහන්සේ පිරිනම් පාන කලින් එහෙම කැනවීමක් කරනවා. ආවුසෝ වාදයෙන් කතා කරන්න බෑ වැඩි හිටියෙකුට. කතා කළොත් දුකලාව පනවනවා. ඒක නිසා වැඩි හිටියන්ට ආවුසෝ කියලා කතා කරන්න බෑ. හැබැයි ආයස්මා පදයෙන් වැඩි හිටියන්ට කතා කරන්න පුළුවන් දැන්. මතක ඇති. නිස ගන්න තැන් වල ගොඩාක් ඔය දැන් විනය කර්ම වලදී. උපසම්පදා විනය කර්මෙදිත් තියෙනවා. අයංචනාගෝ 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 ආයස්මතෝ තිස්සත් තේරස්ස උපසම්පදා පික්කෝ ආයස්මතෝ කියන්නේ චතුර්ථි පදේ ආයස්මා කියන්නේ ඒකේ ප්‍රථමා පදේ තේරෙනවද? ආයස්මා කියන කේම චතුර්ථ පදේ තමයි ආයස්මතු. ආයුෂ්මත් වූ තිස්ස තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකි. මේ නාග කියලා කියන්නේ ආයුෂ්මත් තිස්ස තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකි. එතකොට එතන ඉන්න අනිත් කර්ම වාක්‍ය කියන සන්නස්සලට වඩා වැඩි හිටි ගොඩක් කාලවට උපද්දයන් වහන්සේ. ඒත් හැබැයි ආයස්මතෝ කියලා කතා කරන්නේ වැඩි හිටියට. ඒක නිසා එහෙම එවතක් වෙන්නේ නැහැ. එහෙම කතා කරන්න පුළුවන් වැඩි හිටියෙකුට ආයස්මා කියන. හැබැයි කතා කරන්න යන්න එපා. අපේ සම්ප්‍රදායේ එහෙම කතා කරන්නේ නැහැ. ආවුසෝ කියලා කතා කරොත් ආපත්ති. හරි, අමතර කතාවක්. එතකොට මෙතන ධාරකෝ චෝරස්මා භායති. පැහැදිලිනි වාක්‍ය. දරුවා සොරා කෙරෙන් බිය වේ. එතකොට ඔය තව ප්‍රධාන යෙදෙන තවත් අර්ථයක්. පංචමී විභක්තිය. ඒකේ මොන හරි ගැටලු තියනවද දැන්ට කතා කරපු එකේ? මේ අර්ථ දෙකේ නේද? හරි. එමනම් තවත් යෙදෙන තව අර්ථයක් තියෙනවා. ඒකට අපි කියනවා හේතු අර්ථය. හේතු අර්ථයේ පංචමී. උදාහරණයක්. හේතු වර්තේ ඒ කියන්නේ යම් හේතුවකින් තව දෙයක් සිදුවෙනවා නම් ඒ කුමක් හේතුවෙන්ද ඒ දේ වෙන්නේ? ඒ පදය පංචමී. කුමක් හේතුවෙන් යමක් වේද? එය පංචමී. මේ දැන් ඔතන ඉඳන් ඉස්සරහට කියන දේවල් ගැන එච්චර බරට ගන්න යන්න එපා. පළවෙනි අර්ථය විතරක් ප්‍රධානව මතක තියාගන්න. ඉතිරි ඒවා මෙහෙම ඒවා තියදිලා තියෙනවා කියලා විතරක් දැනගන්න. අපි ඒවා ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. හරි. කෙටියෙන් අපි උදාහරණයක් කියමුකෝ. එතකොට ඊට පස්සේ වාක්‍ය ගලපලා ලියා ගන්න. අවිජ්ජායත්වේ ලියා ගන්න එපා. අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලායි දේශනා කරලා තියෙන්නේ. එතකොට සංඛාර නිරෝධෝ සංස්කාරයන්ගේ නිරෝධය. ඒක ප්‍රථම පදේ. අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා අවිද්‍යාව ගේම ඉතිරියක් නැති නිරෝධය හේතුවෙන් හෝති වෙයි කියන එකයි තේරුම. එතකොට එතන නිරෝධා කියලා ඒ පදේ තියෙන පංචමී. නිරෝධය හේතුවෙන් කියන එකයි අර්ථය. අපි දෙවෙනි පදේ ගත්තොත් ඕක තව ටිකක් පැහැදිලි. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංඛාර නිරෝධා කියලා කියන්නේ සංස්කාරයන්ගේ නිරුද්ධ වීම හේතුවෙන් විඥාන නිරෝධෝ. විඥානයේ නිරෝධය නිරුද්ධ වීම හෝති කියලා අපි අර්ථය දාලා ගන්න ඕන වෙයි. තේරුණාද? එතකොට ඕකේ උත්තාක්‍යත සම්බන්ධය තමයි විඥාන නිරෝධෝ හෝති. විඥානයාගේ නිරුද්ධ වීම වෙයි තමයි වාක්‍යය. එතකොට මොකක් හේතුවෙන්ද ඒක උනේ? සංඛාර නිරෝධා සංස්කාරයන්ගේ නිරුද්ධ වීම හේතුවෙන්. අන්න නිරෝධා කියලා අර ආයන්න කෙලවරේ තියෙන පංචමී පදයක් නේ. එතන ආයන්නෙන් ඉවර වෙලා තියෙන්නේ. එතකොට අර බුද්ධා කියලා පදයක් පංචමී තියනවා වගේ තියෙන උදාහරණයක්. අපි ඒ උදාහරණයම ලියාගමු නේද? දෙවෙනි පාඩේ ලියාගමු නේ. සංඛාර නිරෝධා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධෝ. විඥාන නිරෝධෝ. යටින් සිංහල පාඨේ ලියාගන්න ඉඩ තියලා ලියාගත්තා නම් හොඳයි. සංඛාර නිරෝධා කියලා කියන්නේ සංස්කාරයන්ගේ නිරුද්ධ වීම හේතුවෙන්. හේතුවෙන් කියන එකට යටින් ඉරක් ගහගන්න. නිරුද්ධ වීම හේතුවෙන්. විඥාන නිරෝධෝ. විඥානයාගේ ගේ කියලා අපි නැතුව විඥාන නිරෝධය වෙයි කියලා ලියා ගන්නකො. විඤ්ඤාණ නිරෝධය වෙයි. එතරම්තන අර්ථය විඤ්ඤාණයාගේ නිරෝධය වෙයි කියන එකයි අපි මේ පදේ හැදුණු හැටි පස්සේ ඉගෙන ගන්නවා. විඤ්ඤාණ නිරෝධෝ කියලා කියන්නේ විඤ්ඤාණයාගේ නිරෝධය කියන එකමයි. තේරුණාද? ඒකම සිංහලෙන් අපිට කියන්න පුළුවන් විඤ්ඤාණ නිරෝධය වෙයි කියන්නේ. හරි. අපි රජුගේ පුතා රජ පුතා කියලා කියනවා නේද? ඇමතිගේ පුතා ඇමති පුතා කියලා කියනවා. ඒ වගේ අර මුලින් තියෙන පදේ විභක්ති අයින් කරලා පද දෙකක් එකතු කරනවා ක්‍රමයක් තියෙනවා. ඒවට අපි ඒව පස්සේ ඉගෙන ගන්නවා. කරන විදි. හරි. ඊට පස්සේ ඒකේ අර්ථය බෙහෙත් අවිද්‍යාව ඉතිරියක් නැති නිරෝධය අශේෂ විරාග නිරෝධා කියලා කියන්නේ ඉතිරියක් නැතිව නොඇලී දුරු කර ගැනීමෙන් කියන එකයි. කොහොමද ඉතින් අවිද්‍යාව නැතිව විරාගය දුරු වෙනව? ඒක ඉතින් ස්වභාවයෙන්ම වෙනවා. එතන ඒ වුණාට ඍජු අර්ථය ඒක නෙවෙයි. සංඛාර නිරෝධ වෙනවා කියලා කියන්නේ ඉතින් කොහොමද? සංඛාර කියලා එතනින් කියන්නේ කුසල අකුසල කියන එකයි. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර. එතකොට මේ සියලුම ආකාරයේ සංඛාර නිරුද්ධ වීමක් වෙනවා එතන. ඒ කියන්නේ කුසල අකුසල ඇතිවීමක් වෙන්නේ නැහැ එතනින් පස්සේ. ඒ නිසානේ අවිද්‍යාව නැති කරපු රහතන් වහන්සේට කුසල අකුසල සිද්ධ වෙන්නේ නැහැ නේ, ක්‍රියා සිත් පහළ වෙන්නේ. කුසල් සිද්ධ වෙන්නේත් නැහැ, අකුසල් වෙන්නේත් නැහැ. හරි. එහෙනම් ඒ එතන පැහැදිලි ඉන්නේ නේද තුන්වෙනි අර්ථය? ඊට පස්සේ තවත් යෙදීමක් තියෙනවා. ඒකත් ලියාගන්න. යමෙකු කෙරෙන් උගනීද? අතරම ඉතින් එතකොට ගුරුවරයා තමයි. යමෙකු කෙරෙන් උගනීද? ඒ ගුරුවරයාව පංචමියෙන්. ඒ ගුරුවරයාව පංචමී. තබනු ලැබේ කියන එක පස්සේ ලියා ගන්න. ඇති. ශිෂ්‍යා ගුරුවර ලියා ගන්න එපා. ශිෂ්‍යා ගුරුවරයාගෙන් ධර්මය උගනි. තේමන. ගුරුවරයා කාගෙන්ද ඉගෙන ගන්නෙ? ගුරුවරයාගෙන්. අන්න ඒ පදේ ගුරුවරයා කෙරෙන්. ඒ පදේ අපි තියන්නේ එතකොට පංචමී විභක්ති ගුරුවරයා කෙරෙන් ධර්මය උගනි. අපි වාක්‍යයක් ලියාගමු නේ. මොකක්ද හොඳ වාක්‍යයක් හිතලා කියන්න බලන්න. අරිය චිත්තයස්. ඒ වගේ එකක්ම ලියාගමු. හොඳ එකක් නේද? මොකක් හරි මතක තියෙනවද හොඳ වාක්‍යයක්? අපි දාගමු. සාමනීරෝ ආචරියං හා ආචරියං හා. එතකොට පංචමී පදේ ආචරියං හා විනයං උග්ගන්හාති. විනයං ආචරියං හා කියලා ලියාගන්නෙත් මේ විදිහට. ආචරිය කියලා ලිව්වා, හා කියලා අර කොටස එකතු කරලා ලිව්වා. විනයං උග්ගන්හාති. තේරුම කියමු බලන්න. කවුද? පබෝදානන්දයස. උග්ගන් හාති. ඉගෙන ගනී කියන එකයි ක්‍රියාවේ තේරුම. අපි වාක්‍යයක් කියද්දී අර ටිකක් සමහර වාක්‍ය අපි කියද්දී අර ගෞරවාර්ථ පද තියෙනවා. ඒවා ඒ විදිහටම කියන්න ඕන.
සාමනීර
එහෙම කියන්නේ. සාමනීර අපි කියන්නේ සාමනීරයන් වහන්සේ නේද? තුමා කියලා පාවිච්චි කරන්නේ සාමනීර පදෙත් එක්ක. දැන් ඒ ගරු පදත් පාවිච්චි කරන නිශ්චිත නිශ්චිත පිරිස් ඉන්නවා. එතකොට දැන් තුමී කියන එක අපි පිරිමි කෙනෙකුට පාවිච්චි කරන්නේ නැහැ. තේරුණාද? ඒ වගේ. එතකොට සාමනීරයන් වහන්සේ ඒවා ඉතින් කෙටියෙන් ලියාගන්න. ආචාර්යන් වහන්සේගෙන් විනය උගන්වන්නේ. ඊට පස්සේ ඒකේ මොනවා හෝ අපහැදිලිකමක් තියෙද එතන වාක්‍ය තේරෙනවා ඇති කියලා හිතනවා. ප්‍රශ්න තියෙනම් අහයි කියලා මං හිතනවා. මේ අහන්න නැතුව ඉන්නේ ප්‍රශ්න නැති නිසා කියලා හිතාගෙන එහෙමනම් ඉස්සරහට යනවා. හරි. තව යෙදීම් තියෙනවා ඇත්තටම. තව කාගින් හෝ පරදිනවා නම් කාගින්ද පරදින්නේ? ඒ කෙනාවත් පංචමින් අපි ඒවා ලියා ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් අඤ්ඤ තිට්ඨියා බුද්ධස්මා පරාජෙන්ති. අඤ්ඤ තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙන් පරදිති. තේම කොහොමද පරදින්නේ? ඉතින් මොන භාග්‍යතුන් වහන්සේත් එක්ක තරඟෙට යමමහා පෙළහර පාන්න එනවනේ. අර සිදුවීමක් තියෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? යමමහා පෙළහර පාන්න තියා හිතන්නවත් බෑ. යමමහා පෙළහර කියන්නේ මොකද්දවත් දන්නේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඉදිටින් ඒ කට්ටියට හැංගින්න වෙනවා සමහරට නේ. ඒක නිසා අර කියන්නේ ගණ්ඩබ්බ රුක්කමෝලේදී නේද? එතන දියුණු සිදුවීම ගැන. ඉතින් අතරම භාග්‍යතුන් වහන්සේ මේ විදිහේ අඹ රුකක් මුලයි යමමහා පෙළහර පාන්නේ කියලා. සඳහන් එහෙම සඳහනක් කළාම තිබ්බ අඹ ගසොත් ඔක්කොම කැපෙව්වා කියනවා නේද? මොකද දැන් භාග්‍යතුන් වහන්සේ අඹ ගහක් මුල යමමහා පෙළහර පානවා කියලා නිශ්චිතව නියම කරයින් පස්සේ. දැන් අඹ ගහක් තිබ්බොත් මේක අඹ ගහ මුල යමමහා පෙළහර පාන්න පුළුවන් නේ කියලා අඹ ගසොත් ඔක්කොම කැපෙව්වලු කියනවා. හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේගේ වචනයක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකනේ මතක් කරන්නේ බුද්ධා නාම අද්වේජ්ජ වචනාමන්ති. භාග්‍යතුන් වහන්සේලා කියලා කියන්නේ කිසිම හේතුවක් නිසා වෙනස් වෙන්නේ නැති වචන තියෙන උතුමන් වහන්සේලා. එහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ වචනයක් කොයිතරම් ප්‍රබල කෙනෙක් හිටියත් වෙනස් කරන්නත් බෑ. ඒක නිසා තමයි කියන්නේ මේක මහා බ්‍රහ්මයාට පුළුවන්කම තියෙනවා එක ඇඟිල්ලකින් සක්වල දහසක් ආලෝකමත් කරන්න කියනවා. ඒකට ඒ වගේ කොට සක්වල 10000ක් ආලෝකමත් කරන්න තරම් හැකියාවක් තියෙනවා මහා බ්‍රහ්මයාට. ඒ වගේ මහා බ්‍රහ්මයා කෝටි ප්‍රකෝටි ගණක් එකතුනත් භාග්‍යතුන් වහන්සේ නමකගේ වචනයක් වෙනස් කරන්න බෑ. ඉතින් එහෙම තියෙන එකක්. ඒතකොට ඉතින් අර ඒ හැකියාවෙන් ඉතින් කොයිතරම් අඩු ප්‍රමාණයක් තියෙන්නේ තීර්ථකෙන්ට නේද? ඒතකොට ඒ කෙනෙකුට කොහොමද කිවි වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි අර භාග්‍යතුන් වහන්සේ විලෙම වළඳලා ඒ අයින් කරපු අඹයටේ පැලවිලා විශාල ගහක් වෙනවා එදා දවසේ. ඒ යමමහ පෙළහර පාන ඒ සුදුසු ස්ථානේ පහළ වෙනවා. ඉතින් මේ වගේ දේවල් ආශ්චර්යමත් දේවල් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සාසනෙ. ඒක නිසා දැන් උනත් ඒකෙන කියන්නේ දැන් ආර්යයන් වහන්සේ කෙනෙකුට උපවාදාදියක් කළොත් ඒ උපවාද කිරීම අපි ඒක පැත්තකින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පනවපු ශික්ෂාපදයක් කවුරු හරි කෙනෙක් දැන් හරි හිතාමතා කැඩුවොත් ඒ කෙනාට ධානාදීට සම්වදින් බැරි වෙනවා. ඒ කියන්නේ පැහැදිලිව කියන ආනා වීතික්ක මන්ත්‍රාය කියලා කියන්නේ. එතකොට ඒ තරම් භාග්‍යතුන් වහන්සේගේ ආඥාවේ ප්‍රබල ශක්තියක් තියෙනවා. ඉතින් මෙච්චර භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න යෙදිලා දැන් අවුරුදු 2500කට තෙරි. ඒත් ඒ භාග්‍යතුන් වහන්සේ පනවපු ශික්ෂාපදයක් දැන් හරි කෙනෙක් හිතාමතා කැඩුවොත් ඒ කෙනාට ධාන මාර්ගඵල ලබන්න ආවරණයක් වෙනවා. ඒ තරම් භාග්‍යතුන් වහන්සේගේ මේ වචනේ තියෙන ශක්තිය. මේ තරම් අර පුණ්‍ය තේජසක් මේ මහා ප්‍රඥා සම්භාරයක් තිබිලා ඉති මහා පාරමිතා සම්භාරයක් තිබිලා කරපු දේශනාවක් නේ. ඔව්. ඒ කර්මවර්ණ කියන්නේ නම් ඊට වෙනස්. මේකට කියන්නේ ආඥා වීතික්ක මාන්තරාය කියලා. එතකොට ඒ එතනදී ඇති වෙන දේශහිත භාග්‍යතුන් වහන්සේ කෙරෙහි නැති වෙන්නේ. ඒ ද්වේෂහිත ධානාදීක් තිබුණා නම් ඒක පිරිහෙලවන්නත් සමත්. ඒ වගේමයි නොතිබුණා නම් ඒවා උපදවණික වළක්වන්නත් සමත්. ඒ තරම් ඒ භාග්‍යතුන් වහන්සේලාගේ තියෙන ගුණ සම්පන්නියේ මහත් තත්වය. පැහැදිලිවම කියනවා. ඒ මොකක් හෝ දුකුලා දුබ්බාසිතයක් හරි දැන දැන ඒ ඇවත සිද්ධ කරගත්තොත් ඒකෙන් පිරිසිදු වෙන ප්‍රතිපදාවට එන තාක්කල් ඒ ආවරණේ තියෙනවා. ඒක ඇවත දෙසලා හරි ඒ පිරිසිදු වෙන ක්‍රමයට ආවොත් ඒක වරකිනවා. ඉතින් ඕක ගැන ඒක ඕවා ඇත්තද කියලා බලන්න සමහරු කරපු අවස්ථා ගැනත් මට දැනගන්න ලැබිලා තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙක් නංගම කියන්නේ නැහැ. අපේ යෝගාශ්‍රමයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒ මේක ඇත්තද කියලා බලන්න. ඇත්තටම මේ විදිහ ධානය මට්ටම උපදවලා තිබිලා තියෙනවා. මෛත්‍රී ධානය ආදිය. ඇත්තද කියලා බලන්න සිල්පදයක් හදාගෙන වරලා තියෙනවා. එතන ඉඳන් අපහු ඒකෙන් ඊට පස්සේ නිවැරදි වෙන්නේ නැති. මාසයක් විතර යනකම් උත්සාහවත් වුණාලු ආපහු අර තත්ත්වයට පත් වෙන්න බැරි වුණා කියලා.
එයන් දස්සීලෙන් එකක් වගේ.
දස්සීලෙන් එක්කුත් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍යර දස සීලේටත් අයිති නැති දඬුවම් දඬුවමක් විඳිය යුතු සිල්පදයක් කඩාගෙනක් තියෙනවා. ඒත් බැරි වුණා කියනවා. ඒ තරම් භාග්‍යතුන් වහන්සේගේ මේ ආඥාවේ තියෙන බලවත්කම මේක නිසා ඉතින් අපි ඒ භාග්‍යතුන් වහන්සේගෙන ඒ තියෙන ගෞරවය ඇති කරගෙන අපි සිල් ගුණ පුරනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් අපිට ඒ නොලබන්න අපිට ලබන්න බෑ කියලා හිතාගෙන ඉන්න දේවල් ලබන්න පුළුවන්. අපි මේ භාග්‍යතුන් වහන්සේගෙන ශ්‍රද්ධාව පිහිටුවගෙන ඉතින් මම මගේ ජීවිතේ මට පුළුවන් උපරිම ශක්තියින් මේ භාග්‍යතුන් වහන්සේ පනවපු ශික්ෂාපද ආරක්ෂා කරනවා කියන අදිෂ්ඨාන තියාගෙන රකින්නවා නම් අනිවාර්යයෙන්ම Tamante කවුරු හරි හිතනවා නම් මේ කාලේ ධ්‍යාන මාර්ගවල ලබන්න බෑ කියලා ඒක සම්පූර්ණ ඉතින් බරුවක්. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් එක්කත් හැප්පෙනවනේ. ඒක නිසා ඉතින් තමන් උත්සාහවත් වෙනවා නම් අපි උත්සාහවත් වෙනවා නම් අරහත්ත්වයට අපිට අඩුම එතනින් මෙහා තියෙන තත්වයකට හරියවත් යන්න අවස්ථාව ලැබෙන්නේ නේද? ඒක නිසා එහෙම වුණොත් අපිට සමහරට සීලයෙන් හරියවත් අඩුම රැකී. එහෙම නැති වුණොත් අපි හිල් වුණොත් අනිවාර්යෙන්ම සමහරට සීලේවත් ඉතිරි වෙන්නේ නැහැ අන්තිම කාලෙ වෙද්දී. ඒක නිසා අපි මේ ශ්‍රද්ධාව හොඳට තියාගෙන මූලිකව මේ කටයුතු කරගෙන යමු. හරි. තව අමතර කාරණාවක් කිව්වි. ඉස්සරහට යමු ඊළඟ යෙදීම ගැන නේද? අරක එතකොට මේ වාක්‍ය අපි ඒකේ අර්ථය දැනගන්න ඕන. අඤ්ඤතිත්‍යා බුද්ධස්මා පරාජින්ති. අඤ්ඤ තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙන් පරදිති කියන එකයි. වාක්‍ය ලියාගත්තද?
නෑ
ලියන්න කිව්වේ නෑ. හරි ලියාගන්න. අඤ්ඤතිත්‍යා බුද්ධ ඒක ලිවි නැහැ නේද? යමෙකු අපි එහෙමනම් ඒක නොලියයි මොකද? මේ කාරණාව ඇත්තම අමතර කාරණාවක්. ඒක දැන් අපිට බහුලව යෙදෙන ව්‍යවහාරයක් නෙවෙයි. මේක නිසා අපි ඒක නොලියයි මොකද? හරි. ඒක අවශ්‍ය කාලෙදී අපි එහෙම යෙදීමක් යෙදෙන කාලෙදී ඒක දැනගන්න. හරි. ඊළඟ යෙදීම ඔන්න මේ යෙදීම ටිකක් යෙදෙනවා. ඒකට කියන්නේ විභජනාර්ථය කියලා. විභජනාර්ථය. විභජනාර්ථයේ පංචමී. ඒ කියන්නේ යමකට වඩා යමකට හෝ යමෙකුට වඩා කියන අර්ථය විභජන කියලා කියන්නේ. අපි උදාහරණයක් කියපුවම තේරෙනවා. ඒක ගොඩාක් කාලවලට යෙදෙන්නේ තර තම කියලා සිංහලේ තියෙනවා අහලා ඇති ශ්‍රේෂ්ඨතර දක්ෂතර දක්ෂතම ඒ වගේ පදනේ. අන්න ඒවත් එක්ක තමයි බහුලව යෙදෙන්නේ ඔය යෙදීම. උදාහරණයක් කියපුවම තේරෙයි. බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ ධම්ම රක්කිත ස්වාමීන් වහන්සේට වඩා දක්ෂයි කියලා කියනවා. අන්න වඩා දක්ෂයි. ඒ වගේ වඩා කියන අර්ථයක්. එහෙම නැත්නම් වඩා කුඩයි, වඩා අදක්ෂයි. දක්ෂ වෙන්නත් පුළුවන්, හොඳ පැත්තට වෙන්නත් පුළුවන්, නරක පැත්තට වෙන්නත් පුළුවන්. ඒ කොයි විදියට හෝ යම් කෙනෙකුට වඩා, යම් දෙයකට වඩා කියලා අපි කියද්දී යම් දෙයකට වඩා උසයි, යම් දෙයකට වඩා මිටි, යම් දෙයකට වඩා මහතයි, යම් දෙයකට වඩා කොටයි, හරි මොකක් හරි, යම් කෙනෙකුට වඩා මෝඩයි. අන්න ඔය විදියට ඒ යොදන යම් දෙයකට වඩා කියන පදේ අපි යොදන්නේ කාට වඩාද කියන පදේ යොදන්නේ පංචමී. උදාහරණයක් කියපුවම තේරෙයි. සිංහලේ අපි ඉස්සරලා ලියාගමු. ඒක විභජනාර්ථය කියලා එක ලියාගෙන ඒකේ තේරුමත් යන්තම් ලියාගත්තද? කෙටියෙන් හරි විභජනාර්ථය යම් දෙයකට වඩා කියන අර්ථය දෙයකට හෝ කෙනෙකුට.
සියල්ලන්
හරි වාක්‍ය කවිලියාගමු. බුද්ධ රක්කිත ස්වාමින් වහන්සේ සිංහලේක බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ කෙටියෙන් ලියා ගන්න දැන් පුළුවන් විදියට. ධම්ම රක්කිත ස්වාමීන් වහන්සේට වඩා දක්ෂ වි දක්ෂතර වි කියලා දාගන්න. දක්ෂතර වි එතකොට වෙයි කියලා කියද්දි කොහමද අපි මං කිව්වා වෙයි කියන එක කියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා. හෝති භවති කියලා දෙවිදියකට. හෝති එහෙම නැත්නම් භවති. අපි ඔබ හෝති කියලා ලියාගමු. මෙහෙම ලියාගන්න. එතකොට දැන් එදාම මං කිව්වා හෝති කියන වෙයි කියන වගේ පදයක් ආපුවාම ඒ පදය ඒ වෙන්නේ කවුද කියන පදයක් වෙන්නේ කොයි වගේ තත්ත්වයකටද කියන පදයක් දෙකම ප්‍රථමාවෙන් යෙදෙන්න ඕන. වෙයි කියන අර්ථයේ පදත් එක්ක ක්‍රියාපදත් එක්ක ප්‍රථම පද දෙකක් එනවා කියලා මම කිව්වා. මතකයිද නේ? හරි. එතකොට එහෙමනම් ඔතන එන ඒ විදිහේ පද දෙක තමයි බුද්ධ රක්කිත ස්වාමින් වහන්සේ කියන්නේ උක්ත පදේ. උන්වහන්සේ තමයි වෙන්නේ. කවුද වෙන්නේ? දක්ෂතර කෙනෙක්. අරට වඩා දක්ෂතර කෙනෙක් වෙනවා කියන එකයි අර්ථය. අපි එතකොට ඕක පාලියෙන් ලියන්නේ බුද්ධ රක්කිතෝ ධම්ම රක්කිතම් හා බුද්ධ රක්කිතෝ ධම්ම රක්කිතම් හා දක්ඛතරෝ දක්ඛතරෝ හෝති දක්ඛතරෝ. අර පාඩ වලට යටින්ම ඒ විදිහටම ලියා ගන්න. එතකොට ධම්ම රක්කිතම් හා කියන පදයට යටිනුයි ධම්ම රක්කිත ස්වාමීන් වහන්සේට වඩා කියන පදයට යටිනුයි ඉරි ගහලා තියාගන්න. ඔන්න ඔය අර්ථය නිසා තමයි ඒක පංචමියෙන් ආවේ. ඊට වඩා කියන අර්ථය නිසා. පැහැදිලිද? අපේ හැදිලිද? තේජාන්. එහෙමනම් පංචමී විභක්තිය ওই ටික තමයි ප්‍රධානව කතා කරන්න තියෙන්නේ.
ඒකේ ස්වාමින්වහන්සේ
කියන එක නම් පරිවර්තනය වෙන්නේ නැහැ. ඉතින් මම ඒක කිව්වේ අර නිකම්ම බුද්ධ රක්කිතට වඩා කියලා කියන්න හොඳ නැති නිසා. බුද්ධ රක්කිත ධම්ම රක්කිතට වඩා කියන්න හොඳ නැති නිසා තමයි ස්වාමින්වහන්සේ කියලා මම දැම්මේ.
සාමාන්‍යයෙන් මේ පාළියේ දැන් මේ වඩා
කිනාර්ථය ඉරින් කිනාර්ථය කිනාර්ථ
වලට
පද නැහැ නේ දෙවාර මේකේ තමයි කියවෙන්නේ. ඔව් විභක්තියෙන්මයි කියවෙන්නේ. එතකොට කෙරෙන් කියන එකට වෙනම අපිට සිංහලෙන් දාන්න පාලියෙන් වෙනම දාන්න පදයක් නැහැ. අතරම දැන් ඒ තැනක සිංහල භාෂාවෙත් ඒ අමතර පදයක් තමයි කෙරෙන් කියලා කියන්නේ. අලුතෙන් ඒ නාමපදයට පිටිපස්සෙන් අර අර්ථය ගන්න එකතු කරන පාඨයක් තමයි කෙරෙන් කියලා කියන්නේ. පාලි භාෂාවේදී මේ කෙරෙන් කියන පදයේ අර්ථය අර විභක්ති පදයේ ඇතුළෙමත් තියෙනවා. ඒකයි හේතුව. තේරුණාද? පංචමී විභක්ති පදයේ ඇතුළේ ওই අර්ථය තියෙනවා. පැහැදිලි? තව ඉස්සරහට කතා කරන් යද්දී ඒව තවත් ඒ වගේ යෙදීම් තියෙනවා පාලි භාෂාවේ. ඒකට තේරෙයි.
පාලි භාෂාවේ අලු වචන ප්‍රාණිගේ
අර්ථය කියන්න පුළුවන්. සමහර තැනකටම පාලි භාෂාවේ නිරුක්ති එහෙම නැත්නම් ඒ වචනවල අර්ථ හරියට දැනගත්තම ඒකේ Tamanට ලොකු ගැඹුරක් තේරෙනවා. ඒ පාඩය කියවන් යද්දි මම කලින් දවසක් මේ ඇස්මටත් ඔන්න කිව්වා අපි කියනවා භාග්‍යවතුන් වහන්සේ කියලා. පාලියෙන් භගවා කියන පදේ තේරුම. ඒකේ මහා ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. අපිට දැන් ඉගෙන කතා කරන්න වෙලාවක්වත්. ඉතින් ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. අපිට නැත්තම් නිකම්ම මේ භාග්‍යතුන් වහන්සේ කිව්වට ඔයක තේරෙන්නේ නැහැ. තේරුම් භග ධර්ම කියලා විස්තර කරන ධර්ම ටිකක් තියෙනවා. අන්න ඒ භග ධර්ම ඇති උතුමාණන් වහන්සේ කියන එකයි අර්ථය. භගවා කියලා පදේ හැදෙන්නේ භගවන්තු කියන පදයෙන්. අපි මේ වන්තු ප්‍රත්‍ය කතා කරන දවසට මට පොඩ්ඩක් මතක් කරන්න මම පදේ හැදෙන විදිය කියන්නම්. ඒකට ඒකේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි මේ අර්ථයත් එක්ක ඉඳ තිබුණොත් ඉක්මනට කතා කරගෙන යමු. හරි.
තාරණීය කියන්නේ දැන් මෙතන හෝති හෝති කියන එක වෙයි කියන කිව්වනේ. ඒ වගේම පරාජය වෙයි කියන දෙයේදී ඒක ක්‍රියාවකුයි නාමයකට හෝති දාලා දෙකම හදන්න පුළුවන්.
එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන් පරාජිත වූවෙක් වෙයි කියලා ගන්න පුළුවන්. එහෙමත් පුළුවන් ඒව පස්සේ අපි ඉගෙන ගන්නවා. කිතක කියන පාඩමේදී
ක්‍රියාවෙන් කොහොමද තමයි පරාජය වෙන්නේ කියන්නේ?
පරාජෙන්ති. ඒක තනි ක්‍රියාපදයෙන්ම පරාජය වෙයි කියන අර්ථය එනවා. හරි. එතකොට වෙයි කියන පදය උතන ඇතර ඒකට වෙනම ක්‍රියාපදයක් නැහැ පාළියේ. වෙනම තියෙන අවස්ථා තියෙනවා. මෙතනදී මේ පරාජය වෙයි කියන මුළු පදේටම එක ක්‍රියාපදයකින් අර්ථය එන්නේ. හරි. එහෙමනම් පංචමී විභක්තියේ ওই ටික තමයි ප්‍රධානව කතා කරන්න තියෙන්නේ. අපි එහෙමනම් ඊළඟට චට්ටි විභක්තියට යමු නේ. චට්ටි විභක්ති යෙදීම් කියලා ලියා ගන්න. මේ තියෙන්නේ විභක්ති ප්‍රත්‍ය දෙක. පුල්ලිංග අකාරාන්ත පදයක එතකොට හැදෙන විදිය පොදු විභක්ති ප්‍රත්‍ය දෙක සා නං සයන්න සහ නං ප්‍රත්‍ය චතුර්ථිය වගේමයි. විභක්ති ප්‍රත්‍ය දෙකේ වෙනසක් නැහැ. සයන්නයි නං කියන එකයි. ඒක වචන පදයේදී සයන්න ද්විත්වයක් වෙනවා. එතකොට බුද්ධස්ස කියලා පදේ හැදෙනවා. බුද්ධ කියන පදයට ඉස්ස කියලා එකතු වෙන්නේ බුද්ධස්ස. බහුවචනයේදී නං කියන විභක්ති ප්‍රත්‍ය පිටිපස්සේ තියෙද්දී අකාරන්ත යන්ගේ දීර්ඝයක් වෙනවා. අකාරන්ත විතරක් නෙවෙයි අනිත් ඒ වගේ දීර්ඝ වෙන අවස්ථාත් තියෙනවා. අකාරන්ත පදයේ ඒ ප්‍රകൃතියේ අන්තය දීර්ඝයක් වෙනවා. ප්‍රകൃතියේ අන්ත පදේ අන්ත ස්වරය දීර්ඝ වෙනවා. ආයන්නක් නේ තියෙන්නේ ආයන්නක් බවට පත් වෙන. බුද්ධ නම් නෙවෙයි පදය දෙන්නේ. එතකොට බුද්ධානම් කියලා. පැහැදිලි නේ?
මේ එහෙම වෙනස් වෙන විශේෂ නෙමෙයි.
ආදේශ.
ආදේශ වල ආයත් ආදේශ.
නේ. නෑ ආදේශ නේ.
නෑ නම් කියන එක කොහොමද තියෙන්නේ?
තියෙන එකනේ. අන්තයට විතරයි ආදේශයක් උනේ. හරි. එතකොට චට්ටි විභක්තියේ ප්‍රධාන යෙදීම් ටික ලියාගෙන යමු අපි. ප්‍රධානම යෙදීම තමයි විස්තර කරන්නේ සාමිස්මින් චට්ටි. ඒක ලියන්න එපා. සාමිස්මින් චට්ටි තමයි සූත්‍රය. ඒකේ තේරුම සාමි අර්ථයේ. එහෙම නැත් ලියන්න එපා. අයිතිය හඟවන පදය චට්ටි විභක්තියෙන් යෙදේ. අයිතිය හඟවන පදය. භික්ෂුවගේ පාත්‍රය. අන්න ඒ වගේ තැන. ඒක ලියන්න ඕනේ නැහැ. අපි වෙන උදාහරණයක් කියමු. එතකොට යමෙකුගේ අයිතියක් හඟවනවාද? ඒ අයිතිකාරයව හඟවන පදේ. එතකොට අපි දාන්නේ චට්ටියෙන්. අයිතිකාරයව කියන්නේ චට්ටි පදයකින්. උදාහරණයක් කියමු. ගොනාගේ කකුල. නේද? ලියන්න එපා. කියන්න කිව්වේ. ලියන්න ඕනේ. දැන් කකුල කියලා අපි නිකන් හඳුන්වනවා නම් යමක් හඳුන්වනවා නම් මොන විභක්තියෙන්ද කියනවා කිව්වේ? ප්‍රථමාවෙන්. මොකක් හෝ හඳුන්වන විභක්තිය ප්‍රථමාවෙන්. අපි ඒකට කියවා ලිංගත්තේ පටමා කියලා නේ. ලිංගාර්ථය වචනයක කිසියම් පදයක හඳුන්වන අර්ථය. නිකන් නම් කරන අර්ථය ප්‍රථමාවෙන් කියන්නේ. එහෙමනම් පාදය කකුල කියලා කියනවා නම් අපි කියන්නේ පාද තමයි පාලි වචනේ. එතකොට ඒකේ ප්‍රථමා විභක්තිය දාන්න ඕන. කොහමද? පාදෝ කියලා කියනවා. එතකොට පාදෝ. එතකොට අපි කියනවා මිනිසාගේ කකුල. එතකොට මිනිසාගේ කියන එක දැන් ඒ කකුලේ අයිතිකාරයා වන්නේ මිනිසා කියන්නේ නේද? මිනිසාගේ කකුල කියද්දී අයිතිකාරය මිනිසා නේ. එතකොට අපි මේ සම්මුති කතාවක් නේ කතා කරන්නේ නේද? එතකොට මේ මිනිසාගේ කකුල කියද්දී අයිතිකාරයව තියන්න ඕන මොන විභක්තියෙන්ද කියලා ප්‍රශ්නයක් එනවනේ. ඒකට උත්තරේ තමයි චට්ටි විභක්තියෙන් තියන්න. ඇයි ඔක වෙන විභක්තියෙන් තියන්න බැයිද? බැයි. ඉතින් මේක බුද්ධ දේශනාවේ තියෙන්නේ චට්ටි විභක්තිය පද විදියට. ඒ අයිතිය බුද්ධ දේශනාවේ ඉදිරියට තියෙන්නේ චට්ටියෙන්. ඒ නිසා චට්ටි විභක්තියෙන් ලියන්න ඕන. බුද්ධස්ස ධම්මෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒකම අපි ලියාගමු නේ. බුද්ධස්ස ධම්මෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. වාක්‍ය සම්පූර්ණ නැහැ, නිකන් පදයක් විතරයි ඔය. ඕන්නම් තව ඉස්සරහට ඒක ටිකක් තේරුම් ලියාගන්න. සුඛං දේති සැප ලබා දෙයි. සුඛං දේති බුද්ධස්ස ධම්මෝ සුඛං දේති. මොන සැපද? නිවන් සැපය ලබා දෙනවා නේ. හරි. එතකොට මේ චට්ටි විභක්තියේ දෙන ප්‍රධාන කාර්යයක් අපි කතා කළේ. තව ඒ වගේ යෙදීම් ගොඩක් තියෙනවා. අපිට දැනට අවශ්‍ය වෙන තව එක බහුල යෙදීමක් තමයි නිද්ධාරණ අර්ථයේ චට්ටි. නිද්ධාරණ අර්ථයේ චට්ටි. වචන ලියා ගන්න අමාරුද? ඔක හුරු නැහැ. නිද්ධාරණ ඒ කියන්නේ මොකද්ද කියලා දැනගන්න පාය ඉස්සෙල්ලා නේද? එහෙමනම් වරහන් ඇතුලේ හරි ලියාගන්න. සමෝහයක් අතුරින් එකක් විශේෂ කොට දැක්වීම. නිද්ධාරණය නම් වේ. මෙහිදී සමෝහය හඟවන පදය. සමෝහය හඟවන පදය. චට්ටි බහුවචනයෙන්. ඔක ඇත්තටම සත්තමීනොත් යදෙනවා. අපි එතනදී ඒක කතා කරමු. චට්ටි බහුවචනෙන් හෝ කියලා වුණනම් ඒකක් දාගන්න. හෝ සත්තමී බහුවචනෙන් යෙදේ. කොහොමද? මිනිස් මෙහෙම ලියා ගන්න එපා. අපි නිකන් උදාහරණයක් කතා කරමු. මිනිසුන් අතරින් ක්ෂත්‍රියයා දක්ෂම වෙයි. දක්ෂ වෙයි. එහෙම නැත්නම් භික්ෂූන් අතරින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා ප්‍රඥ වනසේක. මහා ප්‍රඥ වෙයි. තේරුණාද? එතකොට ওই තැනක අපි ඒ වාක්‍ය කියද්දි අපි ඒක ගමු නේද? බික්කුසු 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 ඒ ಪದේ පොඩ්ඩක් වෙනස් විදියට හැදෙන්නේ. ඔව් බික්කුසුනේ බික්කුණං. ಪದේ පොඩ්ඩක් වෙනස් විදියට හැදෙන්නේ බික්කු ಪದේ අපි තාම හදාගෙන නැහැ. ඒ වුණාට අපි ඒක සිංහල එක ඉස්සරලා ලියාගනිමුද? සිංහල වාක්‍ය ඉස්සරලා ලියාගනිමු. භික්ෂූන් අතුරින් භික්ෂූන් අතුරින් සරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥ වේ මහා ප්‍රඥ වෙනසේක හරි වෙනසේක කියලා දාගන්න වඩා හොඳයි. ප්‍රඥ ලියා ගන්නම අරුදු. ඒ නම් සිංහල දෙනීම නේද? පාලි නෙවෙයි. මහා ප්‍රඥ වෙනසේක. කොට අපි මේ වාක්‍ය කොහොමද කියන්නේ? අපි තාම බික්කු පදේ හැදෙන විදිහ ද තේරෙන්නේ නැති වෙයි. ඒ වුණාට තමන්නේ වාක්‍ය දැන් ලියාගමු. උතනෝ භික්කුණං කියන ಪದේ අර්ථය අපි ඒ ಪದේ විතරක් අයින් කරලා ඒ ಪದේ පැත්තකින් තියලා අර්ථ කිව්වොත් සාරිපුත්ත මහා තේරෝ මහා පඤ්ඤෝ හෝති. සාරිපුත්ත මහා තෙරුන් වහන්සේ මහා ප්‍රඥ වෙයි. නැත්තම් වෙනසේක. පැහැදිලිද? එතකොට ඒකේ ප්‍රථමා ಪದ දෙකක් තියෙන්නේ. ඇයි වෙයි කියලා කෙලවරේ තියෙන හූ දහතුවේ මම අර කලින් කියපු විදිහට වේයි කියන අර්ථයේ ක්‍රියාපදයක් නිසා. ඕක එහෙම නැතුව සාරිපුත්ත මහා තේරෝ මහා පඤ්ඤං හෝති එහෙම ලියන්න බෑ ඈ. ဒုတိယයෙන් එහෙම ලියන්න බෑ. ප්‍රථම පදයක්ම ලියන්න ඕන. ආඛ්‍යාත පූර්ණේ කියලා මං කිව්වා කලින්. එතකොට මුලට මේ භික්ඛූණං කියලා චට්ටි බහුවචන පදයක් දාපුවම මේකේ අර්ථය අපි කියන්න ඕන. භික්ෂූන්ගේ සරියුත් මහරහතන් වහන්සේ එහෙම නෙවෙයි. තේරුණාද? භික්ෂූන් වහන්සේලා අතරින් කියන අර්ථය. ඒක තමයි මම දැන් කිව්වේ නිද්ධාරණ අර්ථ චට්ටි විභක්තිය. ඒ චට්ටි විභක්තිය යෙදෙන්න පුළුවන් තව තැනක්. ඒකේ වාක්‍ය අනුවයි අපි බලලා ගලන් ඒකේ අර්ථය ගන්න ඕන. පැහැදිලිද? දැන් අර විදිහට අර්ථය කිව්වොත් ගැලපෙන්නේ නැහෙනේ. තේරුණාද? තේරෙනවා මේ මෙහෙම කිව්වොත් මේක කිසි තේරුමක් නැහැ නේ කියලා. ඒ වගේ ඒ වාක්‍යයක් දැක්කම අපිට තේරෙන්න ඕන මේකට මේ අර්ථය නම් ගැලපෙන්නේ නැහැ. මොකද ඔය අර්ථ ටික අපිට ටික කාලයක් පොත් වගේ කියවගෙන යද්දී ඉක්මනටම හුරු වෙනවා. වැඩි කාලයක් යන කලින් Tamanට ඒක වැඩි මහන්සියක් වෙන්නේ නැතුව ඔය අර්ථ ටික හුරු වෙනවා. ඒ හුරු වුණයින් පස්සේ අපිට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒතකොට මේ අර්ථ වලින් කෝක ආවද දන්නේ නැහැ මෙතන. ඔය ප්‍රශ්නේ තියෙන්නේ දැනට. ඒ මොකද අපිට ඔවා හුරු නැති නිසා. ඒත් එක්කම මේ මූලික යෙදීම අපි ටිකක් හුරු වුණාම ඊට පස්සේ වාක්‍ය දැක්කම තේරෙනවා මේ යෙදෙන්නේ මේ අර්ථයෙන් කියලා. අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ. අනිත් ඒවා දාලා අර්ථ කියන්න බෑ. එතකොට වාක්‍ය ගැලපෙන්න ඉපායි නේද? හරි.
සානස් දැන් මේ જાතියේ කියන්නේ බහුවචන විතරයි.
ඔව්. කොහොමද බහුවචන විතරයි?
මේ වාක්‍යෙම නම් භික්ෂුන් වහන්සේලා තුලින් ඔක ලියාගත්තද? සාරිපුත්ත මහා තේරෝ කියන එකේ තේරුම සාරිපුත්‍ර මහා තෙරුන් වහන්සේ කියන එකයි. හරි. ඊට පස්සේ අපිට ප්‍රධානම ඇත්තටම ඔය යෙදීමක් දෙකක් වගේ තමා චට්ටියේ දැනගන්න අවශ්‍ය. තව යෙදීම් ගොඩක් තියෙනවා. ඒ අතරින් අපිට ඔක්කොම දැනට දැනගන්න ඕනේ නැහැ. ප්‍රධාන ওই ටික දැනට දැනගත්තම ඇති නේද? යෙදීම් දෙකයි. තව අපිට ප්‍රථමාවේ යෙදෙන තව එක අර්ථයක් යෙදෙනවා. මේ චට්ටියේ යෙදෙන තව එක අර්ථයක් තියෙනවා. අපිට බහුලව යෙදෙනවා භාෂාවතරණේ පළවෙනි පොතේ තියෙනවා. සම්තිකම් කියන පදයත් එක්ක යමෙකුගේ සමීපයටද යන්නේ ඒ කෙනාව චට්ටියෙන් තියන්නේ. ඒක අපි ඒ විදිහටම ලියාගමු. සම්තිකම් යන පදය සමග කාගේ සමීපයටද යන්නේ ඒ කිනාව චට්ටියෙන්. මම තයික පදමාරු කරලා කැමති විදියට ලියා ගන්න. යන්නේ කාගේ සමීපයටද ඒ කිනාව චට්ටියෙන්. හරි නේද? හරි. ඊට පස්සේ උදාහරණයක් ලියා ගන්න සිංහලෙන්. සිසුවා ගුරුවරයාගේ සමීපයට සිසුවා ගුරුවරයාගේ සමීපයට යයි. එතකොට ඕකේ මට කියන්න බලන්න කත්‍රූපදේ කවුද? කවුද මේ රතනානන්දයස්ම කියමු බලන්න.
සිසුවා.
ඔව් සිසුවා. ක්‍රියාපදේ ඒ දෙක විතරක් දාලා වාක්‍ය කියන්න බලන්න. පාලීන් සිසුවට කියන්නේ සිස්ස. ගච්ඡති. හරි. ඊට පස්සේ ඊළඟ පද දෙක කාගේ සමීපයටද යන්නේ? ගුරුවරයාගේ සමීපයට. එතකොට මේ සමීපයට කියන පදේට අපි පාලීන් දාන එක වචනයක් සම්තිකං කියලා. ඒකත් ලියා ගන්නකෝ සම්තිකං. සමීපයට කියන වචන ක්‍රියටින් පාලියෙන් සම්තිකම්. ගුරුවරයාගේ කියන පදේ එතකොට තියන්න ඕනේ චට්ටියෙන්. ගුරුවරයාට කියන්නේ ආචර්ය. ඒකේ චට්ටි පදේ මොකද්ද එතකොට? සිරිවංශායස්ම
ගුරුවරයාගේ
ආචර්යස්ස. ඔව් ආචර්යස්ස. ආචර්යස්ස සම්තිකම් ගච්ඡති. ඊට පස්සේ තව එක අර්ථයක් තියෙනවා. ඒක ලියාගත්තේ නැතුවත් කමක් නැහැ. ඒකට කියන්නේ රාශි අර්ථය කියලා. යමකගේ යම් දේවල් වල රාශියක් ගැන හඳුන්වනවා. ඒ තැනක අපි චට්ටි පදයයි යදනවා. ඒක ලියා ගන්න ඕනේ නැහැ. අපි ඒ තැනක යෙදීමක් වුණොත් අපි එතනදී කියමු. කොහොමද? තණ්ඩුලාණං රාසි. හාල් ගොඩක්. හාල් රාශියක් කියලා එහෙමයි පාලියෙන් කියන්නේ. හාල් ගොඩක්. සිංහලෙන් නම් ඒක ඒ විදිහටම පරිවර්තනය කරන්නත් අමාරුයි. තේරෙනවද? එතකොට v ගොඩක් කියලා අපි කියන්නේ v හීනං රාසි. ඒකත් අපි ලියාගමුකෝ කොටත් නේද? රාශි අර්ථයේ ඡට්ටි. රාශි අර්ථයේ. රාශි කාලුජ ශයන් රාශි කියද්දි ගයමු ශයන් එහෙම කියන්න පුරුදු වෙන්න හොඳ නැහැ. හරි. රාශි අර්ථයේ ඡන්දි. එතකොට ඒකේ තේරුමත් ඉතරයි ලියාගන්න. යම් දේවල් වල රාශියක් කියවේද? ඒ දේ හඟවන පදයේ චට්ටි බහුවචනයේ යෙදේ. අපි කියනවා කොහමද? ගෙදර ඉන්ලියන්න එපා. ගෙහි වී ගොඩක් වී රාශියක් ඇත. වී රාශියක් ඇත කියලා අපි කියනවා. වී රාශියක් ඇත කියලා කියනොන ඇත කියන එක අපි කියන්නේ අත්ති කියන පදෙත් යොදන්න පුළුවන්. හෝති කියලා වෙයි කියලා කියන්නත් පුළුවන්. තේරුණාද? අපි ඔක දැනට ඇත කියන අර්ථය අත්ති කියලා දාමු. අත්ති. එතකොට වී ගොඩක් වී රාශියක්. එතකොට රාශියක් කියන පදේට පාලියෙන් යොදන්නේ රාසි කියන පදේමයි. රාසි. එතකොට වී වලින් රාශියක්. මොන වගේ රාශියක්ද වී? එහෙමනම් වී කියන පදේ අපි තියන්න ඕන චට්ටියෙන්. තේරුණාද? චට්ටි බහුවචනේ. කටි බහුවචනේ. එතකොට වීහි නං රාසි අත්ති කියලායි අපි කියන්නේ.
ගේ ඇතුලේ ගෙහි කියලා අපි ගමුකෝ. කොහමද ගේ? ඒක සප්තමී පදයක්. අපි තාම ඒක කෙරුණ නැහැ. ඒ නිසා ඒක අපි දාගන්න නැතුව ඉමු. අපි අර පද දෙක විතරක් ක්‍රියා කරමු.
වී ගොඩක් ඇත.
ගොඩක් සමූහයක්.
ඕ රාශිය. උතන රාශියක් කියලාම ලියා ගන්න. වී රාශියක් ඇත.
මේ
සමූහයේ ගොඩක් කියන එකට බලන්න කරන්නේ පුළුවන්. ඒ අර්ථي පද වල පදත් එක පුළුවන්. දැනට අපි ඇති චත්ති විභක්තිය යෙදීම් ටික ඇති. ඒත් තව එක යෙදීමක් තියෙනවා ලියා ගන්න එපා ඒක. අක්ති අර්ථي මෙතන ලියමු. වී රාශියක් ඇත. එතකොට ඒ රාශිය තිබ්බේ මොනවද කියන පදේ තිබ්බේ චට්ටියෙන්. වීහීනම් කියලා ඒ පදේ චට්ටියෙන් තිබ්බේ. ඒ රාශිය තිබ්බේ මොන වගේද? මොන වගේ රාශියක්ද?
ඒක වචනෙන් කියන්නේ නැහැ බහුවචනේ.
ඉතින් රාශි පදේ බහුවචනේ තියන්නේ.
බහුවචනේ.
හරි. ඔව් ඒක වචනේ නුත් ඇතැම් පද තියෙන්න පුළුවන්. මට එහෙම විශේෂ උදාහරණයක් මතක් වෙන්නේ නැහැ. තියෙන ඇතැම් විට ඉඳ තියෙන්න පුළුවන්. මම බලන්නම් ඒක එහෙම යෙදීමක් මතක් වුණොත් මම
කියන්නම්. නැසන් සාමාන්‍ය වෙලි කියනකොට රාශිය වෙන පොඩකටත් කියන්නේ.
ඒ වුණාට ඒවා ඒවනම් බහුවචනින් තියෙනවා. බහුවචන පදේ යෙදෙන්නේ. හරි. ඊට පස්සේ තව එක චට්ටි පදයක් යෙදෙන තව යෙදීමක් තියෙනවා. මේක ලියා ගන්න එපා. කෙනෙක් අකමැත්තෙන් ඉන්න අවස්ථාවක, ඒ අකමැත්ත නොසලකා දෙයක් කරන අවස්ථාවක, ඒකට අපි කියනවා අනාදරාර්ථ චට්ටි කියලා. අනාදරාර්ථය කෙනෙකුගේ විරෝධතාවය අකමැත්ත නොසලකා යමක් කරනවා නම් ඒකට කියනවා අනාදරාර්ථයේ චට්ටි කියලා. ඔන්න උදාහරණයක්, ඔය නිතර ව්‍යාකරණ පොත්වල අහුවෙන උදාහරණයක්. දාරකාණං හුදන්තානං අගාරස්මා නික්කමිත්වා පබ්බචි. එච්චර විස්තරයක් ඕනේ. අපි මේ මුල් ටික විතරක් ගන්නවා. දාරකාණං හුදන්තානං, ඒ පද දෙකම චට්ටි පද. අර නං කොටස තියද්දිම තේරෙනවා මේක චට්ටි බහුවචන වෙන්න ඇති කියලා. දාරකාණං කියනගේ තේරුම දරුවෝ කියන එකයි. රුදන්තානං කියනගේ තේරුම අඬනා කල්හි කියන එකයි. අඬද්දී එය නොතකා පබ්බජි, පැවිදි උනේය කියන එකයි. එතකොට ඔන්න කවුරු හරි කෙනෙක් දරුවෝ අඬද්දී දරුවොම දාලා ඇවිල්ලා පැවිදි වුණා නම් අපිට ඒ තැනක කියන්න පුළුවන් දාරකාණං රුදන්තානං පබ්බජි. ලියා ගන්න එපා. ඒවා අපිට අහුවෙන්නේ නැහැ පළවෙනි පොතේදී. එතකොට ඒවා ඒ අවශ්‍ය කාලෙදී අපි ඒක කතා කරමු. දැන් ඒ වගේ යෙදීමක් තියෙනවා. ඒ යම් කෙනෙක් අකමැත්තෙන් ඉදී ඒ අකමැත්ත නොසලකා අන්න දෙයක් කරද්දී. පැහැදිලිද? ඒවා බොහොම අඩුවෙන් යෙදෙන්නේ. ත්‍රිපිටකයේම බොහොම තැන් කීපයක විතරයි. ඒ නිසා තමයි ඒව ගැන වැඩිපුර කතා කරෙන්නේ නැත්තේ. බොහොම අඩුවෙන් යෙදෙන අවස්ථා. තේරුණාද? හරි. එහෙමනම්
මේ දීනු දීනන් ලාසි කියලා කොහොමද ගන්න කියලා තමයි
කාරය.
මේකේ තුට ක්‍රියාපදේ මොකද්ද? ඇත්ත කියන එක එන්නේ. ඇත්ත මොකද්ද? රාශියක් තමයි. දී තමයි තේන්නේ. ඒ වුණාට දී වලම රාශියක්. ඒකට මේ පදේ විශේෂණ කරන්න තමයි වී වල වී පිළිබඳ රාශියක් කියලා අපි ගත්තේ. එතකොට මේක මේ රාශිය තිබුණේ රාශියක් තියෙනවා. මොනවාගේ රාශියක්ද කියලා හඳුන්වන විශේෂණ පදේ තමයි මේ වී කියලා ගත්තේ. ඒක බහුවචන පදේ. එතකොට ඒක ඒ නිසා මේ රාශිය පිරුණේ මොනවාගෙන්ද ඒ පදේ චට්ටියෙන් තියෙනවා. චට්ටි බහුවචන. රාශි ප්‍රථම විභක්ති. රාශි කියලා කියන්නේ ප්‍රථමාවයි. මේක ප්‍රථම පදේ. උත්තර පදේ රාශි. මේ වාක්‍යයේ උත්තරය නේ.
මනිනවා කියලා තේරෙනවා.
එහෙම යන්නේ. ඔක එහෙමත් පුළුවන්. රාශියක් මෙන්නේ කියලා.
රාශිය.
එතකොට දැන් එතකොට ඔක වෙනස් වෙනවනේ. අපි වාක්‍ය කියනවා.
දැන් දුපියාවක් ගන්න ඕනේ.
පුළුවන්. එතකොට රාශි පදේ
කියලා.
රාශි.
ආහ්.
අපි ඒකට ඕන නම් නිකන් වාක්‍ය ක්‍රියමු. මේකත් මම කරනවා.
වී
කියන්නේ අකිසත්ත්වයේ පාදගෙන එකක්. ඔව් ඒක නිසා තමයි. ඊගෙන දැන් හිතන්න යන්න එපා. පදේ හැදෙන විදිය ගැන හිතන්න යන්න එපා. මේක චට්ටි පදයක් කියලා විතරක් මතක තියාගන්න.
හරි නේද? ඒ වාක්‍යය එතකොට පුරිසෝ විහීනං රාසින් මිනාති. මිනාති කියන්නේ මණි. මණින්නේ මොකක්ද? මණින්නේ කවුද? පුරුෂයා. මණින්නේ මොකක්ද? රාශියක්. මොනවාගේ රාශියක්ද? වී රාශියක්. අන්න ඒ නිසා තමයි වී පිළිබඳ රාශියක්. වී වලින් රාශියක්. ඒ වී කියන රාශිය හඳුන්වන ඒකයි කිව්වේ පාලි භාෂාවේදී ඒ රාශිය හඳුන්වන පදටි පදය චට්ටියෙන් යෙදෙන්නේ. ඕන්නේ. ඕක ඒව ටිකක් බර වෙදි. දැනට හිම අවශ්‍ය නැහැ. දැන් දැනට දැනගත්තා නම් ඇති මේ වීහීනම් කියන්නේ චට්ටි පදයක් කියලා තේරුණා නම් ඇති. දැනට ඇත්තටම තාම අපි එච්චර දුර ගියෙත් නැහැ. දැන් බුද්ධානම් පුරිසානම් ඒ වගේ පදයක් තිබොත් මේක චට්ටි පදයක් කියලා තේරුණා නම් දැනට ඇති. තේරුණාද? හරි.
මේක වෙලාව වැඩි
සුබයි.
අඩුයිද? ආ වෙලාව එතකොට 9 10 ට විතර නේ.
9 5 10
ඒක තමයි නැහැ නැහැයි හරි 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 වැඩි වෙන්නේ එකකින් එහෙම බලාගෙන ඉතියා මම
ඉඳලා
ඔකේ බලන්න හරි ඊට පස්සේ
අපි අලුත් බැටරියක් දැම්මද
ඒ ඔර්ලෝස් වල මොනාගේ නැති හරි අපි එහෙමනම් අපි පටන් ගද්දිත් වෙලා වැඩි දිරද පටන් ඇත්තේ නැන්නේ
නෑ නෑ වෙලා පටන් ගන්නවා
හරි ඊට පස්සේ එහෙමනම් අපි සප්තමී විභක්තියත් ඉක්මනට කතා කරලා ඉවර කරමු එහෙම නැත්නම් ඒක අපි හෙටට තියලා උදාහරණ ටිකක් කතා කරලා මේ ටික ඉවර කරලා හෙට ඒක කතා කරන් තියාගමු මම හිතුවේ මට ගමනක් තියෙනවා ඒත් එක මේ ස්වාමීන් වහන්සේලාටත් ගමනක් තියෙන නිසා හිට අපි කතා කරමුද කියලා. අඟුලිමේ සාන්නතුගේ දේශනාවක් තියෙයි සමහරට ඊට පස්සේ එහෙම වුණත් දේශනාවෙන් පස්සේ විනාඩි 15ක් ඇතුළත පටන් අරගෙන ඉක්මනට කරගෙන යන්න කියලා. ටික වෙලාවක් එහෙම වුණත් ඉන්න වෙයි. අටමාරුණොත් 9:45 10 විතර වෙනකන් වත් අපි එහෙම කරන්න හිතන්නේ. කමන්න නැද්ද? අමාරුයිද? බර වැඩි. නෑ
නෑ.
මොකද ඊට පස්සේ දිගට නිවාඩු වෙයි. සති 3ක් විතර වගේ.
ස්ටඩි කරන්න අපිට කාලය
ඕනේ. ඊට පස්සේ මම මොනවද කරන්න තියෙන්නේ කියලා ඉස්සරහට කියන්නම්. ඒ නිසා තමයි මේ ටික ඉක්මනට ඉවර කරන්නත් බැලුවේ. කමන්න නැද්ද? එහෙම හෙටට කාට හරි අමාරුද? අමාරු නම් විතරක් කියන්න. එතන ඔව් නෑ ඒ දවසේ ඉන්නේ හරි එහෙමනම් අපි හෙට කතා කරමු මේ සප්තමිය දැනට අපි එහෙමනම් පාඨමංජරි ඉතිරි ටික කතා කරමු
එන්න
එන්න
ලුක්සවිනා ඒ වගේ වෙනස් සම්බන්ධයන්ට අවශ්‍යයි මේ මානිකට උසන්දරකේ තියෙනවා මම මේ කතාව කිව්වන් කිව්වා ඒ වගේ දවස් වලට හෙට දැන් තුනහතර හෙට තියෙන
මානික
වෙනස් එක මාර්ග කරගන්න
එහෙම පුළුවන් වෙයි අනිද්දා ඉන්න කෙනාත් එක්ක මාර්ග කරගන්න එහෙම
බලමු
ඔව් එහෙම කරගන්න
මේ නැත්නම් ගොඩක් දිනකට ඒක තියෙනවා එහෙම මේ ගන්න තම තමටත් අපරාධේ
එහෙම කරමු අපි දැනට දැන් ඇත්තටම මේ කියාගෙන යන්නේ වගේ ඔක්කොම තේරෙන්නේ නැහැ මම ඒක හොඳටම දන්නවා. දැන් මේ කියන එක ඔක්කොම තේරෙන්නේ නැහැ. මම මෙතනදී දැනට බලාපොරොත්තු වෙන්නේ ඒ වාක්‍යය දැක්කම මේ පදයේ අසුවල් විභක්තියයි කියලා තේරුණා නම් ඒ ඇති. තේරුණාද? දැනට ඒ තේරුම විතරක් තියාගත්තම ඇති. ඉස්සරහට අපිට ඒ වාක්‍යවලදී ඒ වාක්‍ය ගලපා ගන්න විදිය ඒ වගේ අපි කතා කරනවා. ඒ ගැන බය වෙන්නත් එපා. ඒ වගේ අපි කතා කරනවා. අපහු මුල ඉඳන් ඊට ටික කතා කරගෙන යනවා භාෂාවතරණේ පළවෙනි පොතෙන්. එතකොට ඔය ඔක්කොම අහමු මුලින් නම් අහු වෙනවා. හරි. එහෙමනම් අපි අර කතා කරන් යමුද පාඨමංජරි උදාහරණ කීපයක් දෙවෙනි එක. දෙවෙනි පාඩුව. ටිකක් අපි ඉක්මනට කියාගෙන යමු. පළවෙනි උදාහරණි. අවසරයි ස්වාමීන් වහන්සේට කමන්න නැද්ද දැන් නැහැ කිව්වට. පළවෙනි උදාහරණි. ඒකේ තේරුම කියන්න පුළුවන් වෙයිද? එතකොට ඕකේ රාජා කියලා කියන්නේ ඇත්තටම ආයන්නෙන් ඉවර වුණාට ඕක බහුවචන පදයක් නෙවෙයි. ඒක මේ අපි දැනට කතා කරපු පදවලට වඩා බුද්ධ ශබ්දයට වඩා ටිකක් වෙනස් විදියට හැදෙන පදයක්. ඒව ගැන අපි පස්සේ කතා කරනවා. ඒ නිසා දැනට ඒ ගැන බය වෙන්න එපා. ඒකේ දැනට මතක තියාගන්න තියෙන්නේ වාක්‍යයක ඒක වචනද බහුවචනද හොයාගන්න තියෙන ප්‍රධාන දේ ක්‍රියාපදයේ දිහා බලන එක. ගච්ඡති කියන්නේ ඒක වචනනේ. එහෙනම් ඉතින් රාජා කියන්නේ ඒක වචන වෙන්න ඇති කියලා හිතලා දැනට අපි උත්තර කියමු. ඊට පස්සේ ඉතිරි ටික අපිට පුළුවන් වෙනවා කාලයක් යද්දි. ඒකේ බහුවචනෙත් තියෙනවා. ගච්ඡන්ති. ඒකත් ඊට ටිකක් වෙනස්වට නගරාණි කියන පදෙත් ටිකක් වෙනස්වට හැදෙන්නේ. ඒකේ තේරුම නගරවල බහුවචනයයි කියලා දැනට දැනගෙන නගර කියන පදේ බහුවචනයි කියලා දැනගෙන දැනට උත්තර කියමු. ස්වාමීන් වහන්සේ
ආජේවරු නගරවලට ගච්ඡන්ති
යති. හරි. ඊළඟ එක සර්ණන්ත කවද?
පීතා පුත්තං හෝසේති. පියතුමා පුතාව හෝසේති කියන්නේ
පෝෂණය කරයි. පෝෂණය කරයි.
පීතරෝ පුත්තේ හෝසෙන්ති. පියවරෝ පුතුන් පෝෂණය කරා.
ඔය උදාහරණ දෙකේම මුලින්ම තියෙන්නේ කර්තෘ පදය, උක්ත කර්තෘ පදය. දෙවෙනියට තියෙන්නේ කර්ම පදය ဒုတိයාවෙන්, පළවෙනි පදේ ප්‍රථමාවෙන්. දෙවෙනියට තියෙන්නේ කර්ම පද නිසා මේ දෙකම තියෙන්නේ. දෙවෙනියට තියෙන පදය ওই වාක්‍ය හතරක් අපි කිව්වනේ. ඒ වාක්‍ය හතරේ දෙවෙනියට තියෙන පදේ කර්ම පද. ඒ නිසා ဒုတိයාවෙන්. දෙවෙනි පැත්තේ තියෙන්නේ බහුවචන පදේ, ဒုတိයා බහුවචනේ. මුල් පැත්තේ තියෙන්නේ වම් පැත්තේ තියෙන්නේ ඒක වචන පදේ, ဒုတိයා ඒක වචන පදේ. එතකොට මුලින්ම තියෙන්නේ කර්තෘ පදේ ප්‍රථමාවේ ඒකවචන බහුවචන විදියට. හරි. ඊළඟ වාක්‍ය කියමු බලන්න. කවුද? සද්දානන්දයිස්ම
දාසෝ උදතම් ආහාරති. දාසයා වතුර
ගෙන එයි. හරි. බහුවචන පදේ
දාසයෝ
දාසා කියලා තියෙන එක. උදකානි කියලා දිනේ ආහරන්ති. එතකොට බහුවචනෙට යනවා ක්‍රියාපදෙත්. හරි. ඔව්. ගේනවට තමයි කියන්නේ ආහාර. ඔව්. ගෙනෙත්. ගෙනෙති කියන එකයි බහුවචන පදේ. ඊළඟ එක සිරිවංශායස්ම
සෝනෝ ධනං අරති. සෝනා ධනෙ
ඔව් ගෙන යයි කියන එකයි. හරති කියන්නේ ගෙන යයි.
සෝනෝ
නෑ බහුවචන වෙනස්.
චෝරා ධනානි හරති.
ඔව්
චෝරු ධනිය
ගෙන යති. බහුවචනෙට ක්‍රියාපදෙත් බහුවචනෙට යන්නේ. විනේ විසුද්ධියයි ස්වාමී.
ගෝනෝ ගුණ ඉනං තන ආදිති කයි. ගෝනා ගොන්නු
හරි.
ඉනානි තනකොල කාදන්ති.
කති. ඔව්. කති හරි කත් හරි දෙකම හරි. ඊළඟ එක රතනානන්දයි ස්වාමී.
විකෝ ධම්ම දේශේති. විකෝ විසුම ආශේවා ධම්ම
නේ. බික්ක කියන පදේ ඒක වචනයි. ඒක අපි තාම කෙරිලා නැහැ. අපි ඒව ගැන පස්සේ කතා වෙනවා. මේ පදේ කොහොමද හැදෙන්නේ? ඒක උයන්ෙන් ඉවර වෙන පදයක්. අයන්ෙන් ඉවර වෙන බුද්ධ ශබ්දේ වගේ නෙවෙයි. අපි ඒව ගැන පස්සේ කතා කරනවා. සේ
ධම්ම
ධර්මයේ ඔව් දේශනා. ඔව් පාලි පදෙත් කියලා කියන්නේ. දේසේති. ඒ යන්න ඕ යන්න තියෙන ඒවා හල් කරලා නැති වුණාට අපි කියද්දි ඒ ඕ කියලා දීර්ඝව කියනවා දේසේති කියලා ඇදලයි කියන්නේ
දේසේති දේශනා
කරයි
බික්කෝ ධම්මේ දේසේති
ඔව් බික්කෝ කියන්නේ බික්කු පදේ බහුවචනේ කියමු බලන්න ධර්මයන් දේශනා කරත් තේජානන්ද කර්මය කරයි කිව්වත් තමයි. එතන කර්මය කියන්නේ වැඩය කියන අර්ථයෙන්.
පුරිසා කම්මා කර්ම පුරුෂය කර්මා
කරා. අර්ගේ චිත්තයස්ම.
මාතාර කතියේ
ඉවර. විනාඩියක් ඉන්නකෝ. විනාඩියක් ඉඳ ඒක පොඩ්ඩක් බලලා තියාගන්න එනවා. තතියා විභක්තිය ටිකක් බර වැඩි. තතියා විභක්තියේ තියෙන ටික අමාරුයි.
කර්ම කාරකයෙන්
තියෙන නිසා. ඒ නිසා තමයි මම ඇත්තටම අර කර්ම කාරකය ගැන ටිකක් විස්තර කරේ. නැත්තම් ඔය එක කියලා දෙන්න අමාරු වෙන නිසා. අපි ඒවා දැනට ලොකුවට තේරුම් නැති වුණාට කමන්නේ. අර්ථ ටික කියාගෙන යමු. ඒ ටිකේ ඒ පාඩම් ටික ඉවරුනම තේරෙනවා. දැන් අපි නිකන් අර්ථ කියමු පළවෙනි එක කියන්න බලන්න
දේසිතෝ ධම්මෝ
ධම්මෝ ඔතන ඇත්තටම ඒ ධම්මෝ කියන ඕක සම්පූර්ණ වාක්‍යයක් නෙමෙයි වාක්‍යේ කොටසක් විතරයි ඇත්තටම ඔය ධම්මෝ කියන පදය එක ලිංගාර්ථය ධර්මය කියන පදය නිකම්ම ධර්මය කියන පදය විතරයි ඔතන තියෙන්නේ ඒකේ ඇතුළත් වෙලා වාක්‍යයක් නැහැ උන්නෝක සුඛං ආවහති කියලා හරි සැපගෙන ඒ කියලා හරි තිබ්බනම් උන්න ධම්මෝ සුඛං ආවහති ධර්මය සැපගෙන ඒ කියලා වාක්‍ය දිනනවා ඊට පස්සේ ධම්මෝ කියන පදේ විස්තර කරන්න අපිට ගන්න පුළුවන් කිතක පදයක් කියන්නේ ක්‍රියා නාමයක් ඒ කිතක මං කිව්වා ඇතැම් කිතක පද තියෙනවා අතීත අර්ථයක් කියවෙන්නේ ඒත් එක්කම කර්මකාරක අර්ථයක් කියවෙන්නේ කියලා ඒ මොනවද කියලා විස්තර අපි කතා කරනවා පස්සේ. ඒක නිසා දැනට ඊගෙන හිතන්න එපා. ඒ පදයක් අපිට හොයාගන්න පුළුවන් කෙලවරේ බොහෝ විට හැමතැනම නෙවෙයි සමහර විටක ඒ තයන්න තිබ්බට මෙහෙම හිතන්නත් එපා ඒක කිතකයක් කියලා. ඔන්න තයන්නේ ක්‍රියාපදයක කොටසක් මුලින් චුට්ටක් යෙදිලා ඊට පස්සේ තයන්නකුත් ඒකට යෙදිලා සමහර විට පදේ හැදිලා තියෙනවා. දේසිත, කත, ගත ඒ විදිහට ඒ වගේ තැනක අපි ඒක අර්ථ කියන්නේ ලද කියන පදයකුත් මැදට ඒවා පදෙත් එක්ක දාලා දේසිත කියද්දි ඒකෙන් තමයි කියවෙන්නේ කර්මකාරක කියන එක. දේසිත කියන එකේ අර්ථය දේශනා ලද කියන එකයි. දෙසීමට ලක් වූ කියන එකයි. ඒ දෙසීම කරපු කෙනාව එතකොට අපි කියන්නේ තතියාවෙන්. ඒයි කර්මකාරකයේදී කත්‍රූපදේ කියන්නේ තතියාවෙන්. දැන් ඒ දෙසීම කරපු කෙනාව අපි තතියාවෙන් කියන්නේ ඇයි? ඒ දේසිත කියන පදේ කර්මකාරකයට අයිති පදයක් නිසා. ඒව ගැන දැනට අපි එච්චර හිතන්න යන්න ඕනේ නැහැ. කොහමවත් තතියාවෙන් තියනවා නම් එතන අර්ථය කියන්නේ විසින් කියලා. තේරුණාද? විසින්. ඒත් එක්ක මේ ක්‍රියාපදයක චුට්ටක් වගේ ඇවිල්ලා කෙලවරේ තයන්නක් වගේ තියෙන ඒ වගේ පදයක් දැක්කොත් එතකොට ලද කියන කොටසකුත් එක්ක කියන්න ඕන. තේරුණාද? උදාහරණයක් ඔන්න ඔය වාක්‍යම ගත්තොත් බුද්ධේන දේසිතෝ ධම්මෝ සුඛං ආවහති කියලා අපි නිකන් ඉදිරි කැලලක් දා ගන්නවා ඇති. සැප ගේන්නේ කුමක්ද? සැප ලබා දෙන්නේ ධර්මය. ධම්මෝ සුඛං ආවහති කියලා අපිට වාක්‍ය ලියාගත්ත හැකි. මුල් කැලල අයින් කරනවා. ධර්මය සැපගෙන ඒ. පැහැදිලිද? එතකොට සැපගෙන දෙන්නේ කවුද? ධර්මය. ධර්මය ගෙන දෙන්නේ කුමක්ද? සැපය. ඒ පදය කර්මයයි. ධම්මෝ කියන්නේ ප්‍රථමා පදේ. එතකොට මේ ප්‍රථමා පදේ විස්තර කරන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා ලද කියලා. පැහැදිලිද? එතකොට දේශනා ලද කියද්දිම තේරෙනවා මේක කර්මකාරක අර්ථයක් තියෙන්නේ. දෙසීමට ලක් වූ දේශනා ලද. මම කලිනුත් කිව්වා මේ ලද කියන කෑල්ල එන්නෙම කර්මකාරක පදත් එක්ක කියලා. තේරුණාද? එතකොට ඒ දෙසීම කරන කෙනාව නිසා තමයි තතියාවෙන් තියෙන්නේ විසින් කියලා කැලලකුත් එක. සිංහලේ නම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා ලද ධර්මය. පැහැදිලිද? ඔය දේශනා ලද කියන දේසිත කියන පදේ ඇතැම් වෙලාවට අපිට ක්‍රියාපදයක් විදිහටත් යොදන්න පුළුවන්. මම ඉදා කිව්වා කිතක පදයක්, කිතක පද විශේෂණ පදයක් විදිහටත් යෙදෙන්න පුළුවන්. නාම පදයක ඒ වගේම ක්‍රියාපදයක් වෙන්නත් පුළුවන්. කොහොමද ඔය වාක්‍යෙම අපිට වෙනස් කරන්න පුළුවන්? බුද්ධේන ධම්මෝ දේසිතෝ කියලා. ඒ කිතක පදේ අන්තිමට දැම්මොත් එහෙම දේශනා ලද්දේය කියලා අර්ථයක් එන්නේ. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ විසින් දේසු ධර්මය කියන්නත් පුළුවන්. පදයක් පොඩ්ඩක් වෙනස් කරලා බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා ලදි කියලා කියන්නත් පුළුවන්. තේරුණාද? එක පදෙයි වෙනස් වෙන්න තියෙන්නේ ඕකෙම. තේරුණාද? එහෙම කියන්නත් පුළුවන්. ඒ අර්ථයත් හරියි. ඒත් දේසිතමයි. දේසිතෝ කියලා ඒත් කියන්න ඕන. දේසිත වෙන්නේ නැහැ. මොකද කිතකයක් කියන්නේ නාම පදයක්. ඒක එතකොට මේ විශේෂණ පදේ දිහා බලාගෙනමයි තියෙන්නේ. තන මාරුණාට ඒකේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ක්‍රියාපදයක වගේ එහෙම වෙන්නේ නැහැ. මේකේ ওই විදිහටම තියන්න පුළුවන් ක්‍රියා අර්ථය එන විදිහටත්. කියම බලන්න එහෙමනම් ඒක
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම.
ධර්මය. හරි. ඊළඟ එක
පාසකේන දානං දීයතේ.
ඔව්. ඒ දීයතේ කියන්නේ කර්මකාරක ක්‍රියාපදයක්. එතකොට ඒකේ අර්ථය දීයතේ දෙනු ලැබේ කියන එකයි ඈ. ඊට ටික කියමු බලන්න.
පාසකතුමා විසින් දානයක් දෙනු ලැබේ.
දෙනු ලැබේ. දැන් ඔතනදී ඇත්තටම Tamanට තේරෙන්න ඕන උපාසකේන කියන පදේ තේරුම උපාසකයා විසින් කියලා තේරුණා නම් ඇති. ඉදිරි ටික තේරෙන්න ඕනේ නැහැ. ඒක තේරෙන එක ගැන අපි පස්සේ කතා කරනවා. ඒවා ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන්. දැනට ඒ ටික විතරක් තේරෙනවා නම් ඒ හොඳටම ඇති. තේරුණාද? තාම අපි යන්නේ විභක්ති ගැන නිකන් හැඳින්වීමක් විතරයිනේ. ඒක නිසා ওই ටික තේරුනම හොඳටම ඇති. ඊළඟ එක.
උරිසේන කතෝ උපකාරෝ.
ඔව්. දැන් ඕකෙදි බලන්න ඕන ඉවර වෙලා තියෙන්නේ නාම පදයකින් නම්. ඒ තැනක අපි ඊට කලින් කිතක පදයක් අර තයන්නින් වගේ ඉවර වෙලා තියෙන කිතක පදයක් තියෙනවා නම් ඒකෙදී අපි මේ කිතක පදේ කියන්නේ විශේෂණයක් විදියට. ඒ කිතක පදේ අන්තිමට වගේ නම් තියෙන්නේ ක්‍රියාපදයක පොඩි කෑල්ලක් එකතු වෙලා කෙලවරින් තයන්නක් වගේ තියෙන කිතක පදයක් තියෙනවා නම් අග ඒ තැනක අපි කියන්නේ ඒක ක්‍රියා අර්ථේ. හරි. ඔතනදී එතකොට තියෙන්නේ විශේෂණ පදයක් විදියට.
පුරුෂේන පුරුෂයා විසින් කතෝ කරන ලද
උපකාරය එචරයි. හරි. ඊළඟ එක.
ඉත්‍යාපත්තං
පච්චති. ඒක ස්ත්‍රිය ඒක තාම කෙරිලා නැහැ. තතියා පදය. තතියා ඒක වචනයි. ස්ත්‍රී කියන පදේ තතියා ඒක වචනයි. කොහොමද එතකොට කියන්නේ? නෑ අනිත් පැත්තට කියන්නේ. බත පිසින ලදි. හරි. තව තියෙද වාක්‍ය ඉස්සරහට?
එහෙමයි.
ඈ? තියෙනවා. හරි. ඊළඟ එකත් එහෙනම් අයස්මන්ව කියන්න. එකක් කියන්න.
අතරෙන් ගැලවෙන්නේ කියලා හරියට ඒක ආවා යා. දැන් මට වගේ විතරයි එන්නේ කිව්වා.
ඊළඟ එකත් කියමුකෝ.
මිත්තේන තේසිතං ඒක.
මිත්තේන නේද? හරි.
මිත්තේන
මිත්තේන කියන්නේ මිත්ත කියන්නේ මිතුරට.
මිතුරාවකින්.
ඔව්. පේසිත කියන්නේ යවන ලද කියන අර්ථය.
මුද්‍රාවකින් යවන ලද
ලෝ ලේක ලේකණන් නේද? ඔව් ලිපිය. ඊළඟ එක ආයස්ම කියන්න බලන්න. ආපස්සට ඉන්නේ දැන් ඉතින්.
රාජේන කාරිතෝ විහාරෝ.
ඔව්. ඔතනදී ඔක කාරිතෝ කියලා කියන එකේ තේරුම කරවන ලද කියන එකයි අර්ථය. කරවන ලද නෑ කරන ලද නෙවෙයි කරන ලද කිව්වොත් කතෝ කාරිත කියන එකේ අර්ථය වෙන කෙනෙක් ලව්වා කෙරෙව්වා කියන එකයි ඒවා අපි පස්සේ කතා කරනවා පද හැදෙන විදිහත් එක්ක විස්තර ඇතුව කියනවා එතකොට තේරෙනවා ඒවා
රාජේන රජතුමා විසින් කාරිතව කරන ලද විහාරය
හරි කින සිරියස්ම
වික්ුණා රක්කිතං සීල
ඔව්
වහන්සේ
නෑ ඒක වචනයි
වික්ුණාසේ
තතිය
සීල
රකින්න නෙවෙයි රකින්න ලද කියලා ඒ තැනක කියන්නේ නේ
සීල
හරි ඒ රක්කිත කියන පදේ තේරුම රකින්නා ලද කියන එකයි ඈ වික්ෂුව විසින් කියලා තතියවෙන්නේ තියෙන්නේ ඒ තැනක එකයි මං කිව්වේ කිතක පදයක් වෙනවා නම් ඒ ලද කියන කොටස එකතු වෙනවා. භික්ෂුව විසින් රකින්න ලද සීලය. තේජානන්දස. අනේ රිචිත්තය.
ආචාරියේන දින්නෝ අවවාදෝ.
ඕවාදෝ නෙවෙයි.
ඈ
අවවාදෝ තියෙන. හරි. තියෙන කමන්නේ දෙකම හරි.
මොම්බරමි හරි ආචාරියේන ආචාර්යයන් වහන්සේ විසින්
හා
දින්නෝ කියන්නේ
ඒකේ අර්ථය දෙන ලද කියන එක
දෙන ලද අවවාද
අවවාදය හරි තේජනන්ද
දාසේන භාරු නියති
ඔව්
දාසයා බර
ඔව් ගෙන යන ලදී ඈ නියති කියලා කියන්නේ ගෙන යයි අතරම නේති කියන එකයි ගෙන යයි නේති කියන්නේ ගෙන යයි නීයති කියන්නේ ගෙන යනු ලැබේ කියන එකයි ඒ පදින්ම තමයි හැදෙන්නේ නායකෝ කියලා නී කියලා තේරම ධාතුව ඒකෙන් තමයි නායකෝ කියන හැම පදේ හැදෙන්නේ නායක
අවවාදයි ඕවාදයි දෙකම
එකයි පාලි සූත්‍රයක් තියෙනවා ඕ අවස්ස කියලා ඕ කියන පදයට අව කියලා යෙදීමක් වෙනවා. අවහට ඕ කියලා ආදේශයක්. අව වාදෝ කියන එකට ඕ වාදෝ කියලා ගන්නවා. ඊළඟ එක රතනානන්ද
සකුණේ කතාණ කුඩා වග.
සකුණ කියලා කියන්නේ කුරුල්ලට.
කුරුල්ල කතාණ
චත් ඒ විභක්තිය මොකද්ද? සකුණේහි කියන්නේ විභක්තිය තතිය ඒක වචනද බහුවචනද
බහුවචන
එතකොට කොහොමද කියන්න ඕන තතිය පදේ සිංහලෙන් අන්න එහෙමයි කියන්න ඕනේ හරි කත කියලා කියන්නේ කරන ලද කියන එකයි එතකොට ඒකේ බහුවචන පදේ ඔය තියෙන්නේ ඒක ඉතින් කරන ලද කියලාම තමයි සිංහලෙන් කියන තියෙන්නේ කරන ලද කුලාවක කියලා කියන්නේ කූඩුවට ඒකෙත් බහුවචන තියෙන්නේ කූඩු කුරුල්ලන් විසින් කරන ලද කූඩු පැහැදිලිනේ කැදලි කුරුළු කැදල්ල කියලා කියන්නේ කැදලි ආයස්ම සද්දානන්ද ආයස්ම
හරියන්තේ
ගෙන යනු ලැබේ කියලා යෝග කියන්නේ ගෙන යනු ලැබේ දැන් විසින් කියලා එද්දි හරියන්තේ ඒක තේරුම් නැතුවට කමන්නේ අපි දැන් ඉස්සරහට කතා බහුවචනේ ගෙන යනු ලැබෙත් කියලා කියන්න ඕනේ සොරුන් විසින් ධනයෝ ගෙන යනු ලැබෙත් සිරිවංශයස් චතු ගෙන යනු ලැබෙත් වෙන්න ඕනේ හරි
අම්මා
උපට්ඨාති කියන්නේ උපස්ථාන කරයි කියන එක. හරි.
ගෝපාලෝ බෝනස්ස තිනම් ආහරති. ගෝපාලා ගොන්නිට ගුණාට තනකොළ
ගෙන එයි ආහාරති නේද ආහාර හරති කියන්නේ ගෙන යයි ආහාරති කියන්නේ ගෙන එයි ගච්ඡති කියන්නේ යයි ආගච්ඡති කියන්නේ එයි නේති කියන්නේ ගෙන යයි ආනේති කියන්නේ ගෙන එයි එතකොට ආ කියන උපසර්ගයක් යෙදුනම පදේ අර්ථය වෙනස් වෙනවා සම්පූර්ණ විරුද්ධාර්ථ වෙනවා ඔව් හරති විරුද්ධාර්ථය ආහාරති ඊළඟ එක
දාසෝ සාමිකස්ස චත්තං තාරේති
ඔව් ඔය දෙරීම් අර්ථයේ චට්ටිය චතුර්ථිය යෙදෙනවා කියලා මම කිව්වා ඒ යෙදීමක් ඔය තියෙනවා
දාසක දාසයා සස්සාමිකස්ස සාමියට චත්තං චත්තවේ
ඔව් කුඩයා
කුඩයා දරේති
දරයි ධාරේති දරයි දරයි ඊළඟ එක අපු ස්වාමීන් වහන්සේම කමන්නේ නැද්ද
අසම්පුච්චා පරස්ස
කුජ්ජන්ති
අසත්පුරුෂයා
සෝ කියලාද තියෙන්නේ
අසත්පුරුෂා අසත්පුරුෂයා
බහුවචනයි දැන් බුද්ධාපදේ වගේ නියෝක ආයන්නෙන් ඉවර වෙලා තියෙන්නේ අසත්පුරිසෝ අසත්පුරිසා කියලා ඉවරණේ කියන්නේ එතකොට බහුවචනයි
අසත්පුරුෂයෝ පරසනුට
ඔව් අනුට
අනුට ඉර්ෂ්‍යා කරයි
කුජ්ජති කියන්නේ
කිපෙනවා
කිපෙති අනුන්ගේ කිව බහුවචනේ නේතරම ඔව් අනිකාට කියන අර්ථය තමයි ඕක ඒතකොට පරස්ස කියද්දි අනිකාට කියලා අපි අර්ථ කියන එක හොඳයි අනිකාට කුජ්ජන්ති කිපෙති ඊළඟ එක
පන් පන්ඩිතස්ස පන්ඩයාගේ
ඔය චතුර්ථි පණ්ඩිතයා
පණ්ඩිතයාට සත්‍යං සත්‍යය රෝචති
කියලා කියන්නේ ඔක රුච කියන පදයෙන් හැදෙන්නේ ඔව් ප්‍රිය වෙනවා කියන අර්ථය රුචි වෙනවා කියන අර්ථය ප්‍රියත් නෙවෙයි අතම රුචි වෙනවා කියන
අර්ථය පණ්ඩිතයාට සත්‍යය රුචි වෙනවා
රුචි වී හරි ඊළඟ එක සිරිවංශ සස්
නාහි තාප අසස්ස වත්තං
දන්ති
මාකිනිස්ත්‍රි
නාරි ස්ත්‍රී
ස්ත්‍රිය තාපසතුමාට වන්න උපස්ථාන
වත්ත කියලා කියන්නේ වස්ත්‍රයට කියන්නේ ඔතනේ
වස්ත්‍ර පූජා
ඒක වචනද බහුවචනද වත්ත පදේ
වත්තං
එතකොට ဒုတိය ඒක වචනයි වත්තං වස්ත්‍රයක්
වස්ත්‍රයක්
දදාති දෙයි දෙයි
ඊළඟට
දෙයි සද්දනන්ද
සත්තනං සුකං වරතු
සත්ත කියලා කියන්නේ සත්වයාට එතකොට ඒකේ බහුවචන පදේ සත්තානං කියලා කියද්දි බහුවචනයි චතුර්ථි බහුවචනයි
සත්තු
නෑ චතුත්ති බහුවචන සත්වයාට සත්වයන්ට සත්වයන්ට සුඛං භවතුද තියෙන්නේ සුඛං කියලා කියන්නේ ඔතන ඇත්තටම ඕක ဒုတိယා පදේහිම නෙවෙයි ප්‍රථමා පදයක් තේරුණාද ඒ වගේන දැනට ඉච්චර හිතන්න යන්න එපා ඕක බින්දුවෙන් ඉවර වෙන විදිහේ නපුංසක ලිංග කියලා තියෙනව පද ඒ වගේ ප්‍රථමා පදෙත් ဒုတိယා පදෙයි දෙකම තියෙන්නේ ওই විදිහට එතකොට සැප වේවා කියන එකයි සුඛං භවතු භවතු කියන්නේ වේවා සුඛං කියන්නේ සැපය. ඔතන ඇතරම භවතු කියලා කියන්නේ ඔය තු වලින් ඉවර වෙන්නේ තු වලින් ඉවර වෙන්න ආශිර්වාද ක්‍රියා කියලා තියෙනවා. අපි ඒවා පස්සේ කතා කරනවා. තව ටික කාලයක් තියෙනවා ඒවට යන. දැනට ඊගෙන ඒවා ගැන කලබල වෙන්න එපා. මේ මොකද්ද මේ මේ එකක් තිබෙන්නේ කියලා. ඒ ගැන හිතන්න යන්න එපා දැන්. හරි. ඊළඟ එක
බුද්ධෝ කුණ ධම්මං
දේසේති. කරන සීක ඊළඟ එක
බාලකු දුක්ඛස්ස දාන ධම්මයන් ගසක ගලේ
හොඳයි නේද ගස් වලටත් දෙනවා
උපාසකෝ බුද්දස්ස නමෝ කරෝති
නමෝ යෝගී චතුත්ති හරි
උපාසකෝ උපාසකයා
උපාසකතුමා
උපාසකතුමා බුද්දස්ස බුදුරජාණන්
වහන්සේට නමස්කාරය කරමි. ඔව් නමෝ කරෝති. නමස්කාරය කරමි. හරි. ඊළඟ එක
එතන.
හරි. ඊළඟ පංචමියක් කියමු දෙන්න.
ආයස.
මනසෝ ගාමස්මා ආගච්ඡති. මිනිස්සු
මනසේ
නිසා ගමෙන් ඒ.
හරි. ඊළඟ එක ගෞතම මහන්සයස්
රාජා නගර අපේති
ඔව් අපේති කියන්නේ අපේති කියන්නේ ඔව් බහැරේ කියනවා
රාජතුමා නගරේ බහැරේ ඔව් බහැරේ
ඔව් අපේති කියන්නේ බහැරේයි ඊළඟ එක
දුක්ඛස්මෝ පලං පච්චති
පතති
ගසෙන්
දීපියක් වෙට. ඔව්. ගෙඩියක් වෙට. ගෙඩිය වෙට කිව්වත්, ගෙඩියක් වෙට කිව්වත් හරි. ඊළඟ එකක් කියන්නකෝ එහෙනම් හොම්. ඕකෙදී ඔය වැලැක්වීම අර්ථයේ පංචමී විභක්තිය යෙදෙනවා කියලා රීතියක් තියෙනවා. ඒක නිසා ඒ අර්ථයෙන් උතන යෙදෙන්නේ ඒ ගැන එච්චර දැන්ට හිතන්න යන්න එපා. එතකොට පාපේහි කියද්දී අපි ඒකේ අර්ථය කියනවා පව් වලින් කියන එකයි ඈ.
පව් වලින් හිත
නිවාරේති කියන්නේ නිවාරණය කරනවා කියලා සිංහලෙන් කියන්නේ වලක් වෙනවා කියන එකයි. වලක් වයි. කවුද? ඕකේ කත්‍රුව දාලා නැහැ. ඔන්න. එතකොට කත්‍රුව විදියට දාගන්න ආයස් මගේ නම ඕන. නේද? හරි. බික්කු පාපේහි චිත්තං නිවාරේති භික්ෂුව පාපයන්ගෙන් සිත වළක්වයි හරි ඊළඟ එක අපි ඉක්මනට ටිකක් කියමු නේද මේ ඒ ටික ඉක්මනට ඉවර කරන්න පුළුවන් වුණොත් ඊළඟ විභක්තියත් එක්ක ඊළඟ හරි
ධාර්මෝ චෝදස්ම බායති
හරි
දරුවා සොරා කෙරෙන් බයලි
බයලි හරි දුන්න එකක්මයි
ඉස්සෝ ආචාර්යස්ම සික්කන් ගන්හාති
හරි
ශිෂ්‍යයන් ඇඳුරු කුමාගේ ගෙන්
ශිල්පය
ශිල්පය ගෙනගෙන
හරි
පණ්ඩිතා දුක්ඛේහි මුච්ඡන්ති
හරි
පණ්ඩිතයෝ
දුකෙන් දුක් බහුවචනී දුක්ඛේ හි
දුක් වලි
හරි
මිදෙයි
ඔව් මිදෙනවට කියන්නේ මුච්ඡති
මිදෙති
හරි මිදෙති මිදෙති ඒක වචනේ මුංචති මුච්චති කියලා පද දෙකක් තියෙනවා. මුංචති කියන්නේ මුදයි. මුච්චති කියන්නේ මිදෙයි ඈ. හරි. නික්මෙත් හරි. ඊළඟ එක විපත්තියා කියන පදේ ශ්‍රී ලිංග පදයක් ඒ නිසා වෙනස් විදිහට තියෙන එක පංචමී පදේ විපත කියන අර්ථය කියමු බලන්න දැන් නෑ ඒක වචන යොතනේ ඒක වචන එන්නේ තියෙන්නේ
ඒක වචන
ඔව් හරි මව කියන එකයි
මව
ශ්‍රී ලිංග පදයන් නිසා ඒකත් ආයන්නෙන් ඉවර වෙලා තියෙන්නේ ඒ වුණාට ඒක වචනයි මාතා පුත්තන් නේද පුතාව විපතින් විපතින් කියන එකයි යොදන අර්ථය විපතින් රක්පති රකි හරි ඊළඟ එක සද්දානන්ද ධම්මස්ම
ධම්මස්ම
විනා සුඛං මරති ඔව් ඔතන පංචමී පදය යෙදෙන විනා යෝගයේ කියලා ඒක යමකින් වෙන්වීම යමකින් තොරව කියන අර්ථය පංචමී විභක්තියේ යෙදෙනවා ධම්මස්මා විනා ධර්මයෙන් තොරව කියන එකයි අර්ථය. මේ විනා පදෙත් එක්ක බොහෝ විට පංචමී යෙදෙනවා. ඒව අපි කතා කරේ නැත්තේ බහුලව යෙදෙන්නේ නැති නිසා අපිට පළවෙනි පොතේදී. අපි ඒව ඒ යෙදුනොත් ඒ තැනදී විතරක් මම කියන්නම්. ඒක නිසා දැනට මේ ප්‍රධානාර්ථය විතරක් මතක තියාගන්න. දැනට මෙහෙමත් යෙදෙන්න පුළුවන් කියලා අපි ඉස්සරහට යමු. ධම්මස්මා විනා ඔව් ධර්මයෙන් තොරව කියන එකයි අර්ථය. ධර්මයෙන් තොරව සුඛං නැති සැපයක් නැත. හරි.
ඊළඟ තොරව සැපයක්
නැත කියන එක. හරි. ඊළඟ
තණ්හාය සෝකෝ ජායති.
ඔව්. තණ්හාය කියන පදෙත් එතකොට පංචමී පදයක් ඈ. ඒකත් මතක තියාගන්න. ඔක ශ්‍රී ලිංග පදයක්. ඒව අපි පස්සේ කතා කරනවා පදේ හැදෙන විදිය.
තණ්හාව සෝකේ
ඔව් තණ්හාව හේතුවෙන්. ඔතන එතකොට අන්න අර හේතු අර්ථයේ මං කිව්වා පංචමී විභක්තිය දෙනවා කියනයි. හේතු අර්ථයේ. එතකොට මෙතනත් තණ්හාය තණ්හාව හේතුවෙන් ශෝකය උපති.
වානරෝ වානරයා පබ්බ තණ්හා පර්වතයෙන් පතති වැටි.
වැටි. හරි.
කුමාරෝ ආසන ආසන නස්නා උඩති.
උට්ඨහති.
උට්ඨහති. කුමාරයා ආසනේ වාඩි.
ඔව්. නැගිටිනවා කියන අර්ථයෙන්. හරි.
සියෝපියස්මා හංසයෝ
නිග්ගච්ඡති
නිග්ගච්ඡති
හරි චාන්තියෝ රන්සියෝ බහුවචනින් තියෙන්නේ හරි
සූර්යා
හිර ඒක ඔව් ඒතර සූර්යස්මා කිව්වොත් පංචමී පදේ ඉරෙන් කියන එකයි සූර්යා කෙරෙන් හිරුගෙන් හරි රශ්මීහු
රශ්මීහු නිකුත්ති
ඔව් නික්මෙත් බහුවචනින් ඊළඟට චට්ටිද හරි ඉක්මනට ඒ ටිකත් එහෙම අපි කියන් යමු වෙලාව මදි වෙයි ටිකක් වෙලාව ගියාද
බුද්දස්ස සාසන චිරන් පිටටු බුදුරජාණන් වහන්සේගේ සාසනය චිරන්
බොහෝ කාලයක් තිබේවා
කුමාරස්ස පඤ්ඤා මහන්තං හෝති
ඔව් පුඤ්ඤං
කුමාරයාගේ
පුඤ්ඤං කියලා කියන්නේ පින කියන එක. මහන්තං කියන්නේ මහත්
මහත් වෙති. මහාරයාගේ පින මහත්
වෙයි.
වෙයි.
හරි.
ඊළඟිකස්ස මගියාගේ බණ්ඩං බාණ්ඩ බාණ්ඩය චෝරෝ සොරා කරති ගින යක්.
හරි.
සියෝ චතුප්පදාන සාජා හෝති.
ඔව්. ඔතන චතුප්පදානං කියන පදේ නිද්ධාරණ චට්ටි නිද්ධාරණ අර්ථේ පිරිසක් අතරින් එක්කෙනෙක් ගැන කියන්න මේ අතරින් කියලා ගන්න ඕන අර්ථේ. හරි.
සිංහයා
චතුප්පද කියන්නේ සිව්පාවට.
සිව්පාවන්.
සිව්පාවුන් අතරින්
සිංහයා රජා වෙයි.
ඔව්. සිව්පාවුන් අතරින් අතර රජු වෙයි. හරි. ඊළඟ එක එහෙම නැත්නම් සිව්පාවුන්ගේ රජු වෙයි කියලා කිව්වත් උතන් නම් අර්ථේ හරි.
සිව්පාවුන්.
හරි. ඊළඟ එක.
ගාත්මනස්ස පුත්තෝ සිප්පං උගන්වන.
හරි. බ්‍රාහ්මනස්ස කියලා කිව්වේ චට්ටි අර්ථය. ගේ බමුණාගේ පුතා හරි
සිල්පං සිල්පය උගන්වන්නේ
ඉගෙන ගනි හරි ඊළඟ එක
නිස්සම්වන් දස්සන සුඛං
ආවහති ඔතන දස්සනං කියන්නේ දැකීම කියන අර්ථය දැකීම එතකොට බහුවචන නේද සුඛං ඔව් සැප ගෙනදී ආවහති කියන්නේ ගෙන ඒ කියන එකයි අර්ථය උතන් දැකීම කියන පදේ තමයි උක්ත පදේ ඒවත් අපි පස්සේ කතා කරමු හරි ඊළඟ එක නර කියන්නේ මනුෂ්‍යයාට ඥානේන කියලා නේ තියෙන්නේ. හා. ඒක තතියාපති. නුවණ හා
සමධනය.
හා. මිනිසුන්ගේ නුවණ හා සමධනයක් නැත කියන එකයි තේරුම. හරි. ඊළඟ එක
රුක්කස්ස සාකා වාතේන කම්පේ.
වාතේන වෙන්නේ.
ආ වාතේන කම්පතේ.
හරි.
දසේ. කොළ
සාකා කියන්නේ අත්තට.
හා. ගසේ අතු
ඒක වචනයි.
අත්තෙන්
අත්ත අත්ත.
අත්ත වාතේ.
වාතයෙන්.
වාතේ කම්පණය කෙරේ.
කම්පාවි.
කම්පාවි. කම්පතේ කියන්නේ?
කම්පා කරයි නෙවෙයි. උතන ඇත්තටම කම්පතේ කියන්නේ කම්පාවි. අපි මේ පද හැදෙන විදිහ පස්සේ කතා කරමු.
කම්පාවි.
සක්කෝ දේවානම් රාජා භවති
සක් ඔව් හරි සක් දේව් රජතුමා
සක් දේව් රජතුමා දෙවියන්ගේ රජ වෙයි
රජු වෙයි
රජු
හරි
නගරස්ස අරිදුරේ ආරාමෝ කති
හා
මොකද දන්නේ
හරි
නගරස්ස චතුර් නගරයේ
හා
නුදුර
නුදුරෙහි කියන එකයි. ඔක ඇත්තටම සත්තමී පදයක් තියෙනවා නුදුරෙහි කියලා. ඒක කමන්නේ.
නගරයේ නුදුරෙහි ආරාමය
ආරාමයක් කිව්වත් හරි.
ඇත.
දැන් සිංහලෙන් ආරාමය කියන්නේ නිශ්චිත පදේ. අවිනිශ්චිත පදේ එතකොට ආරාමයක් එහෙම කියන්න පුළුවන්. මිනිසා කියන්නේ ඒකත් ප්‍රථමාමයි මිනිසා කියන්නේ ප්‍රථමා මිනිසෙක් කියන්නේ ප්‍රථමා ඒක අවිනිශ්චිතයි දැන් නිශ්චිත කෙනෙක්ට අපි කියනවා මිනිසා ඒ කියන්නේ අපි හොඳට කලින් දන්න කෙනෙක් එහෙම නැත්නම් කලින් වාක්‍යයක කියවුන කෙනෙක් මොනවා හරි කියාගෙන ඇවිල්ලා ඔන්න කියනවා මේ මිනිසා මෙහෙම කලේය කියලා එතකොට අපි දන්නවා ඒ කෙනාව කලින් කියවුනා කියලා එතකොට මිනිසෙක් කියලා කිව්වොත් එහෙම මිනිසෙක් කියලා කිව්වොත් ඒකෙන් කියවෙන්නේ කලින් නොකියවුන කෙනෙක් තේරුණාද කලින් ඒ කෙනා ගැන කියවිලා නැත්නම් ඒකට අපි කියනවා මිනිසෙක් තේරුණාද හරි
දැන් මේක සංස්කෘතික සබර අතුරෙන් කොහොමද කියන්නේ
පාලි භාෂාවේ එහෙම අවිනිශ්චිත පදේ වෙනව නැහැ අතරෝ ඒක අපි ඒ වාක්‍යයේ ඒට කලින් ඒ ගැන කියවිලා නැත්නම් ඒක අපි නිශ්චිතව කියනවා කියවිලා තියෙනවා නම් නිශ්චිතව කියවෙනවා කියවිලා නැත්නම් අවිනිශ්චිතව කියන්න පුළුවන්
මේක අවිනිශ්චිතත්වයෙන් කියන්නේ
පුළුවන් ඉවරද වාක්‍ය
දෙක?
ආ ඒක කියන්න කොහොම නම් ආස පළවෙනි. චට්ටි පුප්පානම් කියන්නේ චට්ටිපදේ. පුප්ප කියන්නේ මලට කිම්?
ප්‍රමාණ.
මලේ බහුවචනෙදි. චට්ටි බහුවචනෙ. පුප්පානං මල්වල සුගන්ධෝ සුවඳ පටිවාතං උඩු සුළඟට කියන එකයි උතන අර්ථය. පටිවාතං කියලා කියන්නේ උඩු සුළඟට. න ගච්ඡති නොයයි. බෑනේ ඔය චට්ටිනේ. පුෂ්පයෝ කියන නම් ප්‍රථම වෙන්න ඕනේ. හරි. හරි. කියන්න අවසානයක ආයස්ම කියන්න ගෞතම වංශ.
කම්මානං විපාකෝ අත්ති. කම්මානං කර්මේ
චට්ටි බහුවචන.
කර්මයන්හි විපාකයද?
හරි. ඔව්. පැහැදිලි නේද? අපි ඔයගෙ දැන් පද එක එක වෙන් කරන්න කාලෙ මදි. අපි ඊට පස්සේ දැන් මේ පොත අපහු අදින් පස්සේ කෙරෙන්නේ කරනවා. හෙට බලන් වෙනවනේ නේද? සත්තමී අපි හෙට කතා කරලා ඉවර කරමු. එතනින් පස්සේ පාඨමංජරිය අපි කාලෙකට නවත්තනවා. ඊට පස්සේ අපහු භාෂාවතරණේ පොතේ අභ්‍යාස 20ක් විතර වගේ ඉවර කරලා තමයි අපහු මේකට එන්නේ. එතකම් පොත ගේන්න ඕනේ නැහැ. මොකද මේ විභක්ති ටික ඉවර වෙනකන් නිසා මම මේක අපි මේවා කලේ අපි ඉක්මනට හෙට එමුනොත් සත්තමිය කතා කරලා ආලපන කර්ම දෙකේ දෙකත් ඕකෙම කෙලවරේ තියෙන්නේ. ඒ ටිකත් කතා කරලා හෙට නවත්තමු. ඊට පස්සේ මේ දවස් ටිකේ මේ දේවල් කරන්න කියලා මම පොඩ්ඩක් කියලා යනවා. ඒ ටික ටිකක් බලලා තියන්න ඊට පස්සේ. අද ටිකක් වැඩි වෙලාවක් ගියා. කමන්නේ.
මේ වෙලාව වැඩි.
ඔව් ගොඩක් වෙයි.
හරි.
එමනම් අපි නවත්තමු නේද? මේක ඇත්තටම මේ විභක්තිවල ප්‍රධානම දේ. විභක්තිවල මේ අර පත්‍ය ටික ඒ විදිහට ඉස්සලා ලියා ගන්න වෙන වෙනම. සීයෝ අංයෝ නාහි සනං ස්මාහි සනං ස්මින් සු එලියාගෙන ඒ ටික පාඩම් නැතත් කමන්නේ අඩුම මේ බුද්ධ ශබ්දේවත් හොඳට විභක්තිවල යෙදෙන විදිය ටිකක් පුරු කරගන්න ඕනේ සිංහල අර්ථයත් එක්ක බුද්ධෝ බුදුරජාණන් වහන්සේ බුද්ධා බුදුරජාණන් වහන්සේලා අන්නේ විදියට තනියෙන් නිකන් හිතලා කියන්න පුළුවන් මට්ටමට ඒ ටික ටිකක් පුරු කරගන්න තියෙනවා. ඒ ටික හුරු කරගත්තම හරිම ලේසි පළවෙනි ඔය ශබ්දය විතරයි ටිකක් මතක තියාගන්න තියෙන්නේ. ඊළඟට ඊකාරාන්ත වුණත් ඒ වගේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. පද කීපයක් තමයි වෙනස් වෙන්නේ ඒවා මතක තියාගන්න ලේසි. ඊට පස්සේ අපිට වාක්‍යවල දාලා අර්ථ මෙයා කරගන්න ලේසි පහසුයි. ඒ නිසා මේ පළවෙනි එක හොඳට මේ දවස් ටිකේ හුරු කරගන්න මං අභව එනකම් ඒ ටික හුරු කරලා තියාගන්න. ඊට පස්සේ අපි භාෂාවතරණේ පොතෙන් තමයි පටන් ගන්නෙ. භාෂාවතරණේ පොතේ පළවෙනි අභ්‍යාසය ඉඳන් කතා කරගෙන යනවා. එදාට තව ගැටලු තිබුණොත් ඒව අහන්න. ඊට පස්සේ මේ විභක්ති ගැන අනිත් විස්තර ඔක්කොම කියවලා තියන්න අවශ්‍ය නැහැ. හැම විභක්තියේම පළවෙනි අර්ථය හොඳට මතක තියාගන්න. දැන් ප්‍රථම විභක්තියේ යෙදෙන්නේ උක්ත පදයත් එක්ක. ද්විතීයි විභක්තිය අනුත්ත කර්මයත් එක්ක. අන්න ඒ විදිහට ප්‍රධාන අර්ථය විශේෂයෙන් මතක තියාගන්න. අනිත් ඒවා අමතරව නිකන් බලලා තිබ්බට කමන්නේ නැහැ. ලොකුවට බරට ගන්න යන්න ඕනේ නැහැ. මේ ප්‍රධානාර්ථ ටික විතරක් හොඳට ඔළුවට දාගෙන තියාගන්න.
ප්‍රථම විභක්ති.
රුචි වේ කියන එකයි අර්ථය.